නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දැයි සද්ධාවන්ත පින්වත්නි සෑම දිනාටම තෙරුවන් සරණයි. අපි දැන් මේ වෙලාවේ ධර්ම සාකච්ඡාව අදට නියමිත ධර්ම සාකච්ඡාව කරන්ට මේ මහන්සිය සූදානම් වෙන්නේ. ඒ අතර වරින් වර මම මේ පින්වතුන්ට ධර්මයේ කියලා දෙනකොට සාකච්ඡා කරනකොට මේ යම් යම් ඉදිරිපත් වෙන ප්‍රශ්න ඒ වගේම කරුණු කාරණා අපි පොඩි සටහනක් කර ගන්නවා. ඊට පස්සේ තමයි මේක කියලා දුන්නත් හොඳයි කියලා හිතෙන්නේ. අද මේ මම හිතුවා මේ ධම්මානුපස්සනාව ගැනත් කියන්න ඕනේ. ධම්මානුපස්සනාව තව ටිකක් ඉස්සරහට මේ විදිහට හිතුවොත් හොඳයි කියලා හිතෙනවා. අපිට ඇති වෙනවා කෙනෙක් හොඳ ඥානවන්ත කෙනෙක් පිළිබඳව අහන්න ලැබෙනවා. හොඳ ඥානවන්තයි, බුද්ධිමත්, එවැගේම ප්‍රඥාව දර තියෙනවා, කරුණු කාරණා ලෝකයට සහනය පිණිස කොහේ හරි ඉඳගෙන එයා කටයුතු කරනවා. ඥානවන්තව ධනෙ උපදවනවා, ඥානවන්තව ජීවත් වෙනවා, ඥානය පිළිබඳව ඔය විදුර පඬිතුමා වගේ ආරංචියක් ලැබෙනවා. එතකොට ඒ උස් වෙච්ච, බැබලෙච්ච හොඳ නමක් තියෙන කෙනෙක්. එතකොට ඒ නම ඔක්කොම වැදිරලා තියෙන්නේ ඥානය, ප්‍රඥාව නිසා. අපිට ආසාවක් ඇති වෙනවා, අනේ මටත් ඒ ඥානය උපදවාගෙන ඒ වගේ හොඳ කෙනෙක් වෙන්න ඇත්තන් කියලා. හොඳ ප්‍රසිද්ධ ඥානවන්ත ලෝකේ බබළුවන කෙනෙක් වෙන විදුර බෝසත්ත්වයන් වහන්සේ, විදුර පඬිතුමා වගේ එන්න ඇත්තන් හොඳයි කියලා හිතෙනවා. එතකොට අපිට ඒ වෙලාවේදී ඇති වෙනවා යම්කිසි ලෝභයක්, යම්කිසි ආසාවක්, ලෝභයක් ඇති වෙනවා. ඒ ලෝභය ඇති වෙන්න හේතුව අර ප්‍රඥාවයි. අපිට හිතෙනවා ඔන්න ඥානවන්ත කෙනෙක් වෙන්න ඕනේ, බුද්ධිමතෙක් වෙන්න ඕනේ. තව තැනක අහන්න ලැබෙනවා මිනිස්සෙක් කිනු හරි වීරියවන්තයි. එයා වීරිය නිසා, ඉතාමත්ම උසස් වීරියක් තියෙන නිසා ප්‍රසිද්ධයි, එයාට හොඳ නමක් තියෙනවා. ඒ නිසා එහෙම හිතුවෙන් පස්සේ අපිට වීරිය ගැන, වීරිය නිසා තමයි එයා ප්‍රසිද්ධියට, ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මමත් වීරියවන්තයෙක් ඒ වගේ වෙන්න ඕනේ කියලා ඔන්න මේ කැමැත්තක් ඇති වෙනවා. දැන් එතකොට ඉස්සෙල්ලා ඇති වුණේ මොකද්ද? ප්‍රඥාවන්තකමට. ඒ කියන්නේ ප්‍රඥාවට තමයි අපි ලෝභ කරේ. ඊට පස්සේ වීරියට. තව එක්කෙනෙක් ඉන්නවා බොහොම සිහියෙන් යුක්තව කටයුතු කරනවා. බොහෝම සිහියෙන් යුක්තව කටයුතු කරන, ඒක නිසා එයා ප්‍රසිද්ධයි. ඒක නිසා අපිට ඇති වෙනවා ඔබයක් මාත් එහෙනම් ඒ ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා මම සිහියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ කියලා. ඔන්න එහෙමත් මේ ඇති වෙනවා ලෝභයක්. තව අපිට ආරංචි වෙනවා මිනිස්සෙක් ඉන්නව හරියට දානි දෙනවා. දුප්පත් අයට, පෝසත් අයට, මේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට දානේ දෙනවා. ඒක නිසා එයා ප්‍රසිද්ධයි. දානේ දීම නිසා, දානේ කියලා කියන්නේ මොකද්ද? අලෝභයනේ නේද? අලෝභය තමයි දානේ කියලා කතා කරන්නේ. ඒකට එයා දානේ හින්දා ප්‍රසිද්ධයි, ජනප්‍රියයි, හැම කෙනාම පිළිගන්නවා. ඒකට මේ තව එක්කෙනෙක් අහලා හිතෙනවා මටත් මේ ප්‍රසිද්ධිය ලබා ගන්න පුළුවන් මේ වැඩේ කරොත්. ඒක නිසා එයා අර දානේ කියන එකට දැන් ආසාවක් ඇති වෙනවා. මාත් කොහොම හරි හොයාගෙන මේක කරන්න ඕනේ කියලා. සද්ධාවන්ත කෙනෙක් ඉන්නවා. සද්ධාව හින්දා එයා ජනප්‍රියයට ඕන ලෝභකමක් ඇති වෙනවා. මාත් මේක හදා ගන්න ඕනේ කියලා. එතකොට මේවා මේ ප්‍රඥාව, මේ වීරිය, සතිය, අලෝභය, ඊළඟට ඔය වගේ දේවල් තියෙනවනේ. ඒක නිසා ඒවට ආසාවක් ඇති වෙනවා. තම සමහර වෙලාවට තියෙනවා මෙහෙම. මිනිස්සුෙකුට තරහ යනවා. මිනිස්සුෙකුට තරහ යනවා මාන්නයි. ඊට පස්සේ ඒ මිනිස්සයාට කවුරක් කතා කරන්නේ නැහැ. ළඟට යන්නේ නැහැ. එයා ආනුභාවයකින් ඉන්නවා. කෙනෙකුට ආසාවක් නම් මට තුන්න වගේ කියන්න ඕනේ කියන දේ ආයේ කට උතර නැති වෙන්න මමත් ඔය වගේ වෙන්න ඕන කියලා එයා ඒ වගේ වෙන්න ආසාවක් හැදෙනවා. දැන් මාන්නේ කියන එක අපි මාන්නක්කාරය කියලා කියන්නේ නැහැ. මිනිස්සු මාන්නේට පාවිච්චි කරන අනිත් නම තමයි වැදගත්කම කියන එක. මිනිස්සු මාන්නයි එනට මාන්නේ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් වැදගත්tei කියලා මිනිස්සු සලකන්නේ ඔය මානක්කාර මිනිස්සුනේ. කවුරුව කතා කරන්නේ නැතුව පැත්තකට වෙලා ඔය ඉන්නානම් අපි සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ යා බොහොම වැදගත් මිනිස්සෙක් කියලා නේද? හැබැයි වැදගත්කම නෙවෙයි තියෙන්නේ මාන්නේ. ඉතින් එතකොට සමහරවල්ලාට මාත් වැදගත් මිනිස්සෙක් වෙන්න ඕනි, යන්න හොඳ නැහැ කික්කිනත් ඒ කතා කරන්නේ. මම මගේ පාඩු එන්න ඕනේ ඇසුරු කරනවා නම් අන්න අර වගේ කට්ටිය ඇසුරු කරන්න ඕනේ. ටිකක් උස මහත තියෙන යානය වාහනයක් තියෙන භාෂාවක් හොඳට කතා කරනවා හොඳට ඇඳුම් ටයි කෝට් කාගෙන එහෙම හිතෙනවා නේද? උකට බලන්න මේවට ආසාවක් ඇති වුණා නේද? මිනිස්සු මේව කොපි කරනවා නේද ලෝකෙ? මොකක් නිසාද? මේවට ආසා කරන නිසා, මේවට තණ්හා කරන නිසා, මේකට ලෝභ කරන නිසා. මේවා ඇවිල්ලා ධර්ම ස්වභාව මේව ඇවිල්ලා මේ ප්‍රඥාව, වීරිය, සද්ධාව, අලෝභය, තරහ, ඕව මාන්නේ කියන ඒවා ඇවිල්ලා මනෝමය ධර්ම. ඕවට ආසා කරන විදිය ඔන්න ඔය විදියයි. ඕකට කියනවා ධර්මයේ ස්වභාවයන්ට වෙන්ට එක්තරා විදියක තණ්හා කිරීම කියලා. මේක තේරුණාද? මේ සමහර වෙලාවට මේ සමහර වෙලාවට අපි සිල්වන්තකම සිල්වත් කියලා කියන්නේ සිල්වන්තකම කියලා කියන්නේ මේ විරති චෛතසික දෙකක් වැඩ කරන තැනක්. ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙක ක්‍රියාත්මක කරවර කරුණ වලට අනුව. එතකොට අපි සිල්වන්තයෙක් කියලා හඳුනනවා. එතකොට ඒකත් ධර්ම ස්වභාව. අපි කැමති එහෙම වෙන්න. ආන්න එහෙම වෙන්න කැමැත්ත දක්වනකොට එතන තියෙනවා මොකද්ද? යම්කිසි ධර්ම ස්වභාව වලට ඇලීමක් තියෙනවා. අපි ප්‍රඥාවන්තයෙක් වෙනවායි කියලා, ඥානවන්තයෙක්, වීරියවන්තයෙක් වෙනවායි කියලා ඒ වෙන්න ආසා කරාට ඒකේ තියෙන මොකද්ද? වීරියවන්තයා කියලා කිව්වට ඒකේ තියෙන මොකද්ද? වීරිය ධර්මයටයි අපි ලෝභ කරන්නේ. ඒක නිසා මේ මනසේ තිබෙන්නා වූ යන්යන් ධර්ම වලට ඒව පිටපැති දකිනකොට ඒවට ලෝභ කරන ඒ වගේ කෙනෙක් වෙන්න යනවා. අනිත් එක තමයි අපේ මේ හිතේ තිබෙන්නා වූ ප්‍රීතියක් තිබෙනවනේ, සතුට. ඒකටත් අපි ලෝභ කරනවා. ඒ සතුට ලෝභ කිරීම ඇවිල්ලා ඒත් මොකද්ද? ධර්මයකට තණ්හා කිරීමක්, ඇලුම් කිරීමක්. ඔය හැම දෙයකම තියෙනවා ඔය විදිහට බැලුවෙන් පස්සේ තණ්හා කරන, ආසා කරන ධර්මයට ඇලුම් කරන ගතියක්. ඉතින් මේ රූප ධර්මයෝ ධර්මයෝ, නාම ධර්මයෝ ධර්මයෝ, විඥානයත් හිතත් ධර්මයෝ. ඉතින් මේ මේවට අපි ඇලුම් කරනකොට හැමතැනම තියෙන්නේ මේ ධම්ම තණ්හාව කියන ස්වરૂපය. ඊළඟට තියෙනවා මේ ඊළඟට තියෙනවා භාවනා කරගෙන යනකොට භාවනා කරගෙන යනකොට යන් යන් තැන්වල මේ පොඩි කඩේින් තැන් තියෙනවා, නිකන් හන්දි තැන් තියෙනවා, ඒ වගේ සැප සහගත ස්වභාව තියෙනවා. ඒවාට අපි ඇලීමක් ඇති කරනවා. එතනදී ටස් ගාලා ඇලීමක් ඇති කරනවා. ඒවත් ඇවිල්ලා සිතුවිලි. එතකොට යම්කිසි හොඳ වැටහීමක් තියෙනවා නම් ඒවටත් ඇලුම් කරනවා. ලෝකයේ මේ මිනිස්සු සමහරුන්ට ආසාවක් ඇති වෙනවා අඬන්න. අඬන්න ආසාවක් ඇති වෙනවා හේතුව මේ ඇඬීම හරහා මිනිස්සුන්ගේ පිළිගැනීමක් තියෙනවා. දැකලා තියෙනවද? මිනිස්සේ ඇඬුවෙන් පස්සේ මේ ඒ ඇඬීමට යම්කිසි පිළිගැනීමක්, සානුකම්පිත අවධානයක් යොදන. ඒක හින්දා මිනිස්සු අඬන්නත් කැමති. මෙන්න මේවා අපේ ජීවිතයේ ඇතුලේ අපිට නොදැනුවත්ව මතුවෙනවා, ඇති වෙනවා. ඒක බලන්ට ඉගැන්වීම, ඒක බලන්ට පුරුදු කිරීම ධර්මයේ දකින්ට ඉගැන්වීමයි. ඒව හැබැයි දේශනාවේ තිබෙන්නේ වෙන නම් වලින් කියලා තියෙනවා. ආයතන නම් වලින් තියෙනවා, ස්කන්ධ නමින් තියෙනවා, කෙලෙස් නමින් තියෙනවා, නීවරණ කතාව දාලා ඊළඟට දුක සත්‍ය නමින් තියෙනවා. දැන් බලන්න ශෝකය කියන එක. දැන් ශෝකය කියලා කිව්වම පස්සේ මොකද්ද ශෝකය? මොකද්ද උපායාසය? මොකද්ද අපේ සම්ප්‍රයෝගයේ දුක්ඛය? මෙව බලනකොට මොකද්ද වෙන්නේ? අපි ධර්මයේ ධර්ම ස්වභාව දකිනවා. දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මේ ධර්ම ධම්මානුපස්සනාව යටතේ මෙහෙම එකක්. අප්පියේහි සම්පයෝග දුක්ඛෝ කියලා කියනවා. අප්‍රියයන් සමග එක්කාසු වීම දුකයි. පියේහි විපයෝග දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා කියනවා. දැන් අපේ නෑදෑයෙක් ඉඳලා මිය ගියා. ඔන්න දැන් දුර රටකට ගියා හරි මිය ගියා. පියෙහි විපයෝගෝ කියලා කියමු. මරණයටපත් වුණා කියමු. මරණයටපත් වුණාන් පස්සේ ඒ ප්‍රිය විප්‍රයෝගයේ නිසා අපේ හිතට ඇති වෙනා පුදුම කම්පනයක්, වේදනාවක් ඇති වෙනවා. ඒක දැන් බලනවා. බලනකොට අපිට පේනවා ඒ පිය විප්‍රයෝග දුක්ඛය. ඒක කතා කරන්නේ මොකක් යටතේද? අපි ධර්මයක් දකිනවා කියන යටතේ. ධම්මානුපස්සනාව යටතේ තමයි ඒක දකින්නේ. අන්න ශෝකය ශෝකේ හැටියට දකිනවා. විප්‍රයෝගේ විප්‍රයෝගේ හැටියට දකිනවා. ඇඬීම ඇඬීම හැටියට දකිනවා. ලෙඩි ලෙඩි හැටියට දකිනවා. මානසික ධර්ම මානසික ධර්ම හැටියට දකිනවා. මෙන්න මේ බැලිලට මේ දැකිලට කියනවා ධර්මය දකිනවා කියලා. රූප ධර්මත් තිබෙනවා, නාම ධර්මත් තිබෙනවා. චෛතසික ධර්ම ඔක්කොම වේදනානුසාරයෙන් සංඥානුසාරයෙන් බලන හැම එකක්ම ගණන් ගන්නේ මොකටද? ධර්මයේ දැක්කීමයි, ධම්මානුපස්සනාවයි. තව එකක් තියෙනවා මේ පටලැවිල්ලක් කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ලෝකයේ මිනිසුන්ටයි දෙසලා තියෙන්නේ. ඒ මිනිසු මේ ඒ අය මේ ඉස්කෝලවල ගිහිල්ලා හොඳට විභාග පාස් කරලා භාෂාව දැනගෙන ඊළඟට භාෂාවේ මේ වචන හැදෙන්නේ කොහොමද ඉව්ව දැනගෙන ඉන්න මිනිස්සු නෙවෙයි. ඔය බුදුරජාණන් වහන්සේගේ එහෙම හේකටියක් හිටියා. ඊ අය මේ කුඹුරු වල වතු පිටි වල වැඩ කටයුතු කරගෙන කියාගෙන වෙළඳාම් කරගෙන ඉතින් එදිනදා ජීවිතේට අවශ්‍ය කරන කටයුතු කරගෙන හිටපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට මේ ඔය සියුම් විදිහට ධාතු වලට බෙදලා කඩලා කොටලා එහෙම දේශනාන් පස්සේ මේ මිනිස්සුන්ට අල්ලන්නේ නැහැ. ඒ ගැළපෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ස්වභාව මේ කියන සියුම් වෙච්ච මේ ධර්මය මේ ඒ මිනිසුන්ට ඉදිරිපත් කළේ ගමී භාෂාවෙන්, ගමී වචනෙන් සහ ගමේ ගුඩී තිබෙන්නා වූ භාෂාවෙන් වගේම මේ අර ඒ මිනිසුන්ට ගැළපෙන කොටස් කිරීම තියෙනවානේ. වැඩිය සියුම්වටම කඩන්නේ, බෙදන්නේ, බිඳින්නේ නැතුව තියෙනවනේ කාණ්ඩ. මේ කියන්නේ එකට කියන වෝහාර භාෂාව තියෙනවනේ. ආන්නේකින් දේශනා කළා. එහෙම දේශනා කරනකොට ඒ ධර්මය උන්වහන්සේ දෙසුවි සියුම්ව නෙවෙයි, ඒ මිනිසුන්ට වැටහෙනවනේ උප්පත්තියක් කියන එක, මරණයක් වෙනවා කියන එක, ලෙඩක් වෙනවා කියන එක නේද? එතකොට ඔය මේ මිනිස්සු තමන්ගේ දූ දරුවෝ නැති වෙලා අභාවයට යනවා, ඒව හොඳට තේරෙනවා. දැන් ඕකේ මානසික මෙකැනිසම් එක කියන්න ගියොත් එහෙම ඒ මිනිසුන්ට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ කොහොමද ඒකේ කිමිස්ට්‍රි වැඩ කරන්නේ අරවා මේවා ගැලපෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඔය කියන්නා වෝහාරික භාෂාවෙන් තමයි ඔය දුක, සමුදය, නිරෝධය, මාර්ගය, ඔය ධම්මානුපස්සන අරවා මේවා දේශනා කළේ ඒකෙන්. ආන්න ඒවා නැවත පොඩියට කැඩුවයින් පස්සේ, බින්දයින් පස්සේ මතුවෙන්නේ මොනවද? චිත්ත, චෛතසික, රූපස් ස්වභාව. මේක තේරුණාද? ඔන්න අපි භාවනාවක් කරනකොට ওই විදිහට තමයි මේ යන්න ඕනන්නේ. මේකට බැස ගන්න. දැන් තව එකක් තියෙනවා, මේ වචන. අපි වචන භාවිතා කරනවා, ඒකත් හොඳයි. ගොඩාක් වචන කතා කරනවා වගේම සූත්‍ර ඉගෙන ගන්නවා වගේම ඒකේ තිබෙන අර්ථේ මනසින් යන්ට උනේ, දුවවන්ට උනේ. එතකොට තමයි අපිට හොඳට ඒකේ වදින්නේ. හරියට කියනවා නම් මේ ධර්මයයි අර්ථයයි ධර්මයයි කියන එක මේ පිටින් දාලා තියෙන වචන තියෙනවනේ, ඒවට අපි සමහර වෙලාවට හිර වෙනවා. ඒ පිටින් දාලා තියෙන වචනට හිර වුණාන් පස්සේ හැම වෙලාවෙම ඒ වචනේ කොටු වෙනවා අපි. ඒක නිසා කිහෙල් ගෙඩිය කණ්ඩ ගියාම වුණත් ඒ කිහෙල් ගෙඩිය නෙල්ල අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි රස කොටස මතුවෙන්නේ. ඒ වගේ මේ හැම එකෙම උඩින් තියෙන පොත්ත වගේ තිබෙන අර වචනය අපි හැම වෙලාවෙම ඒකට ගැටෙන්නේ නැතුව ඒක හිමීට අයින් කරලා ධර්මාර්ථය දකින්න. අර්ථය රැකගෙන තියාගෙන ඉන්න ඒ වචනය යම්කිසි උපකාරයක් වෙනවා. ඒක හැබැයි සම්මුතියක්. දැන් සම්මුතියෙන් තොර යන්නත් බෑ. හැම එකටම කවරයක් තියෙනවා. ඒ වගේ මේ වචනයක් ඇතුළත තමයි කවරේ වගේ අර්ථය දාලා තියෙන්නේ. තව එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තැනක දේශනා කරනවා මේ සංයුත්තනිකායේ මහා නිධාන සූත්‍රයේ මේ ඔය වචන වලට වචන යොදන ආකාර තුනක්. මේ ඒ වචන පාවිච්චි කරන්නට මොකක් හරි වචනයක් පාවිච්චි කරන්නට ඒකට මොකක් හරි ඕනේ, ඒක දාන්න තැනක් ඕනේ. ඒ කියන්නේ වචනය නිකම්ම කියන්න බෑනේ. එතකොට තේරුමක් නැහැනේ. එහෙම අදහස් දෙන්නේ නැති ඒවට කියනෝනේ තේරුමක් නැති වචන කියලා. ඔය මිනිස්සු කතා කරනවා. මේ ඔය එක එක වචන කියනවනේ. එතකොට ඒකෙන් මේ අදහස් කරන එකක් නැහැ. ඒකෙන් කියන දෙන එකක් නැහැ. ඒ වචන කෑල්ලක්, ශබ්ද කෑල්ලක් විතරයි. ඒකෙන් කියන්නේ අහවල් එකයි කියලා එහෙම නැහැ. එතකොට අපි කියන්නේ මොකද්ද? තේරුමක් නැති හිස් වචන. අන්න හිස් වචන. අර්ථයක් නැහැ, තේරුමක් නැහැ. තේරුමක් ඒකෙ දෙන්නේ නැහැ. ඒක සද්ද කැලලක් විතරයි. ఎవరికి ఏం అర్థయక్ నచ్చి వచ్చిన దెన్ మీ వచన తునక్ తీనవా ఎక్కక్ తీన అది వచ్చనే కే ఆడ తినది అది వచ్చనే కే అనిత్య ఎక్కడ కేనవా పంజత్తి కేలు కత్తి అనిత్య కేన నిరుత్తి కేలు వచ్చిన ఆడ తినది మీకు ఆడ తినది నెద్దే నిరుత్తి కీలకత్తేనో పంజత్తి కీలకత్తేనో అధివచన కీలకత్తేనో అయితే మీకు మహా గెంబురుటి అన్నతో నికం అపి సరళ సిల్లర విధిత అవి తీరుగా ఏక హుందై నేను కొచ్చర మొనోకరణకి అత్తర మీ కొచ్చర ఫైవ్ స్టార్ హోటల్ ఏక ఇల్ల కేవత్ అర పోల్ సంబూలే తరం వాటి నే కీనోని మినిస్సు హిమ కీనోని కతాక్ని ఏవగే అర అపే తీనోని కొచ్చర ఉనత్ అర అపే యన గానత్ ఏక అర హై పిచ్ వచర దెమ్మం పస్సే టోక్ ఏక హుందై హబై తీరిన్నే దెన్ హొందట స్పైసి తీన ఏక ఏవిల్లా ఏకే ఏకే ఏ తరమ్ అర మే ఫోమ్ మే కన్నే ప్రోగ్రామ్ వెన్న ఏకే నిసా హొందమ దే తమై సామాన్య విధియట కరణ ఏక మొకద్ద మం కీపు వచనే వచన తునక్ కివ్వా అధివచన ఓ పంజత్య నిరు ఓ అధివచన నిరుత్తి పంజత్య దెన్ మీ అధివచన కియన ఏక ఏవిల్లా పావిచ్చి కరన్నే ඔය පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අල්ලගෙන තමයි ඕක පාවිච්චි කරන්න යන්නේ. දැන් මේ පංච උපාදානස්කන්ධ දැන් ගොඩක් තියෙනවා මෙතන. මෙතන පංච උපාදානස්කන්ධ සෙට් තියෙනවා මම හිතන්නේ 20ක් වැඩි නේද? දවල් නම් සෙට් තිබුණා 20 25ක් විතර තිබුණා දැන් සෙට් එකක් අඩු වෙලා තියෙනවා. එතකොට දැන් මේ පංච උපාදානස්කන්ධ සෙට් එකට මේ දැන් මේකට මේවට ලකුණු දානවා. මේවා අපි කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ එන්න පංච උපාදානස්කන්ධේ වාඩු වෙන්න පංච උපාදානස්කන්ධේ මේ අහඬකෝ పంచుపాదానస్కాంది తీకక్క దండు పంచుపాదానస్కాందే ఏహనం మే పనివిడి అర పంచుపాదానస్కాందేటి కియండి కియలా ఏహమ కియన్నే నే నేద ఏకనేసా పంచుపాదానస్కాందేయక్ మే లోకే ఇరావ్వ వదినకొట ఆలోకే వదినకొటమ మే పితిన్ ఇన పంచస్కాంద మొగద కరన్నే ඒ අලුතෙන් ආපු දැන් පංචස්කන්ධ ගොඩකට නින්නේ ලෝකේ රාශියකට බැසගන්නේ ඒ පංචස්පාදානස්කන්ධ ගොඩට තව පංච උපාදානස්කන්ධයක් එක්කාසු වෙනකොට ඒකට නොම්බරයක් දානවා ඒකට නොම්බරයක් දානවා ඒ නොම්බරේ දානකොට මේ නමක් තියෙනවා ඒ නම ඇවිල්ලා ඒ නම ඇවිල්ලා ඒ අර්ථය සලකන්නේ ඒ නම දාන එක්කෙනා මෙයා මෙහෙම එක්කෙනෙක් මෙයා හොඳට කරුණාවන්ත කෙනෙක් ඒක නිසා දාමු කරුණාදාස කියලා එහෙම දාන්නේ මෙයා මහා ගුණවන්තයෙක් වෙනවා ඒක නිසා අපි දාමු ගුණරත්න කියලා එහෙම දාන්නේ ඒක මොකක් හරි ගැළපෙන ලේබලයක් ඔකට හයි කරනවා මොකක් හරි නමක් දානවා ආන්න ඒ වගේ දාන නම් ගුණ වර්ධන සිරි වර්ධන ජය වර්ධන පිය රත්න උපරත්න රංජිත් ওই වගේ තියෙනවනේ නම් දාලා ආන්න ඒ නම් ඇවිල්ලා ගොඩ නැගිලි හඳුන්වන්නට තියෙනව නෙවෙයි නේද ගස් වලට තියපු නම් නෙවෙයි. වලාකුළු වලට තියුණා නෙවෙයි. ඒවා ජනෙල් දොරවල් හඳුන්වන්නට තියුණා නෙවෙයි. ඒ වගේම ඒ නම් කොටස් වලින් රංජිත් මද්දුම බණ්ඩාර මුහන්දිරන් අප්පුහාමි ඔය ඔක්කොම නම් වලින් කියන්නේ ඒවා පටල කරලා තියෙන්නේ මොකකටද හයි කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයද ගාලා තියෙන්නේ ඒ පංච උපාදානස්කන්ධ වලට දාපු ඒ නම් වලට කියනවා අධිවචනේ කියලා ඒ වගේන් තමයි අපි ලෝකයේ මේ පංචස්කන්ධයක කනුදිනු කරන්නේ ඒක විශේෂයෙන්ම මේ ඒ විශේෂයෙන්ම පැහැදිලි වෙනවා පංච උපාදානස්කන්ධේම වැඩ කරන නාම ධර්ම පහම වැඩ කරන්නා වූ නැ උපාදාන ධර්ම පහම වැඩ කරන්නා වූ ක්‍රියාත්මක වෙන තැන දැන් රූපය වේදනා සංඥාව සංඛාර විඥාන කියන මේ පහ සමහර තැන්වල අඩු වැඩි වෙනවා ඒව වැඩි සත්වයේ ඉන්නවා අඩු සත්වයේ ඉන්නවා දැන් අපිට ඒ ධර්ම පහම එකට මිටියට වැඩ කරනවා ඒක නිසා මේ නිරුත්ති මේ කියන්නේ අදිවචනයක් දාන්න පුළුවන් දැන් සමහර තැන්වල තියෙන මේකේ එකයි එතකොට ඒ නිරුත්තිපත් ඒ කියන්නේ අදිවචනයක් අවශ්‍ය නැහැ දැන් අපි හිතමු වේදනාවක් නැති කරලා සංඥාව සංඛාර විඥානයක් නැතු රූපය විතරක් පවතිනා වූ අසඤ්ඤ තලයේ කියලා එකක් අහලා තිනන බ්‍රහ්ම ලෝකය. ඔය අසඤ්ඤ තලයේ ඉන්න බ්‍රහ්මයෙකුට නමන් දානවා ජයවර්ධනේ කියලා. ඔය ඉන්නේ අහවල් රංජිත්තු නැහැ කියලා. එහෙම දැම්මට වැඩක් නැහැ. වැඩක් නැහැ කියලා කියන්නේ එතන එය හඳුන්වා ගන්නට කෙනෙක් නැහැ. හිතක් නැහැ. ඒක රූපයක් විතරයි තියෙන්නේ. කර්මජ රූපයක් විතරයි තියෙන්නේ. ඒක නිසා එතන මේ අපි නමක් දැම්මට ඒක වැඩක් නැහැ. හැබැයි එයාට නමක් දාලා තිබිලා තියෙන්නේ එයා ඒ එකට යන්න ඉස්සරවල පහ තිබිච්ච තැනකදී. අපිට කියන්න පුළුවන් මෙහෙම දැන් සන්තුසිත කියලා මිනිස්සෙක් හිටියා එයා ගිහිල්ලා ඔය ඒ සන්තුෂ කියන මිනිසයා මේකේ තියෙන නාමයන්ට අකමැති වෙලා නාම ධර්ම පහම නවත්තලා ස්ටොප් කරලා එයා යනවා රූප ලෝකයට. එතකොට එයා එතනදී අලුතෙන් උපන්නා වූ කෙනා හැටියට නෙමෙයි නම වැටෙන්නේ. පරණ තිබ්බ නම තමයි එයාට හිත දානවා නම් දාන්න පුළුවන් වෙන්නේ. දෙක මේ නාම ධර්ම හතරක් තියෙන තැනක් තියෙනවා. කියන්නේ නාම ධර්ම කියලා කියන්නේ ස්කන්ධ ධර්ම. ඒ කියන්නේ වේදනාව සංඥාව සංඛාර විඥානය කියන හතර වැඩ කරන්නා වූ තැනක් තියෙන. ඒ තමයි අරූපාවචර ලෝකේ. ඒ අරූපාවචර ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ටත් ඔය ඉන්නේ අහවල් එක්කින මේ ඉන්නේ මෙහායි කියලා. එහෙම ඒගොල්ලෝ මේ කතා බහ කරන්නේ නැහනේ. දැන් මේ බ්‍රහ්මයෝ එහෙදි ගනුදෙනු නැහැ. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ එකිනෙකාට කතා කරනවා මේ ලෝකෙන් එහා ලෝකයට යනවා. යා ලෝකෙන් මෙහෙට එනවා. මෙහෙන් පල්ලා මනුස්ස ලෝකේ ඇවිල්ලා කතා බහ කරලා ඒ තියෙන දේවල් කරලා කියලා යනවා මේ බණ අහන්න එනවා හැබැයි අරූපාවචර ලෝකෙන් ඉන්නේ නැහැ ඒ අරූපාවචර ලෝකයේ අය ගනුදෙනු කරන්නේ නැහැ කතා කරන්න කටක් ඇත්තෙත් නැහැ ඒක නිසා ඒගොල්ලන්ට නමකුත් වැඩක් නැහැ ඒ නම පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න තියෙන්නේ ඒත් ඉස්සෙල්ලා හිටපු තැන නම අරගෙන තමයි විවාහවල එක්කෙනා ඉන්නේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේම තියෙනා වූ තැන මනුෂ්‍ය ලෝකේ තිරිසන් ලෝකේ මේ වගේ තැන්වල ඉතින් නමක් පාවිච්චි කරනවා නේද ආන්න ඒ උපාදානස්කන්ධ පහම හඳුන්වා ගන්නට ලේබලයක් හැටියට දාන නම් වලට කියනවා මොකද්ද අදිවචනය කියලා අදිවචනය මේ එතකොට මේ අදිවචන හැටියට ගණන් ගන්නේ මොනවද සත්‍යයන්ට තියෙන නම් එතකොට එයා හැම වෙලාවෙම මේ ඒ නාම පදයට හැම වෙලාවෙම යටත් වෙලා තමයි ඉන්නේ. එයා ඒකේ ඒක නිකන් පිටින් දාපු හයි කරපුවක් අදිවචනයට ගිලෙනවා. ඕක අදිවචනය කියන එක නමක් නේ. දැන් මේ ඔක පරම්පරා නමක් හරි තමන් දාපු නමක් හරි ගෝත්‍ර නමක් හරි ඒක අධිවචනයක් ඒක නම් කැලක් විතරයි රූපය වෙනස් වෙනවා සංඥාව වෙනස් වෙනවා සංඛාරය වෙනස් වෙනවා විඥානය වෙනස් වෙනවා ඒ ටික පහම එක වෙනස් වෙනවා හැබැයි මේ ඔය අධිවචනය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට දාලා එහෙම මේ සලකන්නේ ඒක දුක්ඛාරය සත්‍යයට හරි එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට දාලා එහෙම බලන්න පුළුවන් කමක් නැහැ ඒක ඇවිල්ලා මානසිකාර මූලික එකක් නෙවෙයි මනසින් නිකන් දැනගන්න යම්කිසි ස්වභාව කැලලක් විතරයි ආන්නේ ඒකට කියනවා දැන් පංච උපාදානස්කන්ධේ මැරිලා යනවා ඒ වුණාට අර වචන කැලල යත් එක්ක මැරින්නේ දැන් පංචස්කන්ධය පංචස්කන්ධයෙන් සම්පූර්ණ ඒකට අදාළ වෙච්ච රූපස්කන්ධය විතරක් දාලා අනිත් අවශ්‍ය කරන්නා වූ කර්මජ රූප ඔක්කොම ටිකක් ඩිලීට් කරලා අනිත් ටික විඥානි පණිනා. ඕක මරණය කියලා කියනකොට එයා ඒ දක්වාම මරණය දක්වාම පාවිච්චි කරපු අධිවචනයක් තියෙනවා. ඒ අධිවචනේ යත් එක මැරින්නේ. තේරෙනවනේ? අධිවචනේ ඔහෙ තියෙනවා අනිත් අය. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මේ මොකද්ද දේශනා කරන දේශනාව රූපං ජීරති මච්ඡානං නාමගුත්තං නජීරති කියලා කියන්නේ ඔන්න ඔය කයකටයි රූපය දිරා යනවා ඒකම නාමයක් දිරා යනවා මේ ඔතන මේ රූපං ජීරති මච්ඡානං කියලා කිව්වන් පස්සේ මේ අර නාම ධර්ම දිරන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ මේ නාමගුත්තං නජීරති කියලා කියන්නේ මේ ගෝත්‍ර නාමයයි නාමගුත්තං නාම ගෝත්‍රයේ ඔය තියෙන પરම්පරා නම් ආදී දේවල් තමයි ජීවත් වෙන්නේ ඒවා අමතනවා ඒක නිසා අධිවචනය කියලා කියන්නේ මෙන්න මේ නම් වලට මේකේ තේරෙනවනේ මේක මේ ඉස්සරහත් අහලා ඇති මම හිතනවා මේක ඊළඟට තියෙනවා මේ තව එකක් තමයි නිරුත්‍ය කියලා නිරුත්‍තිපතයක් නිරුත්‍තිපත කියලා කියන්නේ ඒකට කියනවා මේ ක්‍රියාවක් ආශ්‍රයෙන් ක්‍රියාවක් ආශ්‍රයෙන් හැදෙනවා මේ වචනයක්. හමාගෙන යන නිසා සුළඟ. හමන්නේ මොකද්ද? සුළඟ. එතකොට ඒ වගේ මෙහෙමයි තියෙන එක දාන්නේ ඒ පංචස්කන්ධයට තමයි දාන්නේ. මනුස්සෙක් යම්කිසි ක්‍රියාවක් කරනවා. මනුස්සෙක් ක්‍රියාවක් කරනකොට මනුස්සෙක් ගේ අතු ගන්නවා. ගේ අතු ගන්නකොට එයාට දානවා නමක්. හැබැයි ඒ නම දාන්නේ එයා හඳුනාගන්නේ ක්‍රියාවෙන්. එයාට දාන මොකද්ද? අතු ගන්නා කියලා. අතු ගන්නා. එතකොට ඒ අතු ගන්නා කියන එක වැටුනේ එයාට ක්‍රියාව මුල් කරගෙනයි. එතකොට යම්කිසි කෙනෙක් හොඳට මේ භාවනා කරනවා. භාවනා කරනකොට එයාට දානවා ඒ භාවනා කරන වැඩි භාවනා කරන ක්‍රියාව අල්ලගෙන දානවා හඳුන්වා ගැනීමට නමක්. හේතුව ඔය හැම එක්කිනාම ක්‍රියා කරනවානේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධ කරන ක්‍රියාවල් වලින් ඒ එක පංච උපාදාන ස්කන්ධ සෙට් එකක් කරන වැඩක් අල්ලගෙන දානවා එයාව හඳුනා ගැනීමට ඒ වැඩෙන් හඳුනා ගැනීමට දානවා පදයක්. මිනිස්සෙක් ඩ්‍රයිවිං කරන. එයාට කියන්නේ මොකද්ද? ඩ්‍රයිවර් කියලා කියනවා රියදුරා කියනවා. ආන්න ඒ කෑල්ල එතකොට ආවේ යාගේ මේ ක්‍රියාව මුල් කරගෙනයි නේද? ඊළඟට මිනිස්සෙක් උයනවා. එතකොට කියනවා උයන්නා කියලා. උයන ක්‍රියාව මුල් කරගෙන තමයි යාට පදයක් දෙන්නේ. එහෙම තියෙනවා නේද? උයන්නා, හොදන්නා, ඩ්‍රයිවිං කරන්නා, එනවා අතු ගන්නා, ඈ වැඩ කරන්නා, හිනහා වෙනවා මිනිස්සෙක්. හිනහා වෙනවා. ආන්නේ ඒකත් ඇත්තට දාන්න පුළුවන්. හැම වෙලාවෙම ඒ පංච උපාදානස්කන්ධේ කරන ප්‍රකට වැඩ කටයුත්තක් මුල් කරගෙන ඒකට හයි කරනවා. ඒ කටයුත්තෙන් එයාව හඳුනාගන්නට යම්කිසි වචනයක් ආන්නේ ඒකට කියනවා මොකද්ද? නිරුති. නිරුති පතේ කියලා කියනවා. දැන් අර මේ අදිවචනේ කියන එක මේ ඇවිල්ලා ඒවට ලෝභ කරනවා. අදිවචනේට මිනිසුන්ගේ තියෙනවා ලෝභයක්, කැළීමක්, බැඳීමක්, ඒවා රැකීමක් තියෙනවා. එහෙම දැකලා තියෙනව නේද මිනිස්සු? එහෙම තියෙනවා. ජීවිතේ නැති වෙනකල් ඔය ඕක රකින්නවා. ජීවිතේ පරදුවට තබලා ඔය අදිවචනේ රකින්න. ඔය මේ ලංකාවේ හම්බ වෙනවනේ ඔය මිනිසුන්ට, ඔය නම් પરම්පරා නම් තියෙනවනේ මේ ඔය මේ ඉස්සර කාලේ තිබුණානේ රජ પરම්පරා වලින් ආපු ඔය ගොඩාක් බල සම්පන්න දැන් නැහැ. මුහන් දෙරම්ලාවකේ ඔය මේ ගරු ගාම්භීර પરම්පරා නම් තියෙනනේ ඒවා හැම වෙලාවේ ඒ නිරුත්‍ය කතා කර කර නිරුත්‍ය ඉස්සරහට දාලා අපි මෙන්න මෙහෙමයි, අපේ තාත්තා මෙහෙමයි, අපේ අම්මා මෙහෙමයි ඔහොම කියලා කියනවනේ නේද? අපි කොහොම හරි මේක රැකගන්න ඕනේ, අපේ නම රැකගන්න ඕනේ, අපේ પરම්පරා නම රැකගන්න ඕනේ කියලා ඔහොම කියනවනේ. ඒ ඇවිල්ලා අදිවචනයේ තිබෙන ඇලි, අදිවචනයේ තිබෙන අදිවචනය ඇවිල්ලා නිකන් එහෙකුත් නෙවෙයි, ඕක මාන්නිකුත් හදනවා. ඕක සංඥාවට යන්නේ, මාන්නයක් හදනවා. දැන් අපි ඇවිල්ලා මම රාජපක්ෂ කියලා කියනවා. රාජපක්ෂ කියලා කියන්නේ මොකක්වත් නැහැ, එයාටත් අවසානයේදී වෙන්නේ මරණය තමයි. රංජිත් මම ඇවිල්ලා කුමාරවංශ කියලා කියනවා. ඉතින් එයාට වෙන්නේ ඔක්කොටම වෙන මරණය තමයි. මම සේනානායක කියලා කියනවා. එහෙම කියලා මාන්නයක් හදාගන්න. එහෙම දැකලා තියෙනවද? දැකලා තියෙනවනේ. ඒක නිසා මේ අදිවචනයේට පුදුම විදිහේ ඇලීමක්, අදිවචනයේට ගරු කිරීමක්, අදිවචනයෙන් දෘෂ්ටි හැදීමක්, අදිවචනයේ මාන්නය ගැටි ගැහිීමක්, අදිවචනයේ ලෝභ කිරීමක්, අදිවචනයේ හින්දා රණ්ඩුත් හැදෙනවා. අදිවචනයේ හින්දා රණ්ඩුත් හැදෙනා මිනී මරා ගන්නවා ඔය අදිවචනයේ හින්දා. මේ අපේ අදිවචනයේට අන්න අදිවචනයේ කාර්යය ඇවිල්ලා හේතු උනායි කියලා එහෙම කියනවනේ. අර අදිවචනයේ හොඳ නැහැ. ඒ පංචස්කන්ධ වලට ඒ අදිවචන. එහේ අපිට මේ අදිවචන. ඒක නිසා ලෝකයේ එහෙම තියෙනව නේද මත්? ඒකනේ. ඒක නිසා මේ අදිවචනයේ කියන එක නම දැම්මෙන් පස්සේ මේකේ පුදුම විදිහේ කලබැගෑනි හදනවා. නොම්මර මොනොම්මර නොම්මරයක් වගේ නේද? ඉතින් නිරුති නිරුති එකක් අදිවචන එකක් අදිව නිරුත්තිය වැටෙන්නේ බොහෝ දුරට අර මේ කරන කටයුත්ත මුල් කරගෙනයි. ඊළඟට තව එකක් තියෙනවා, ඒකට කියනවා පඤ්ඤප්තිය කියලා. පඤ්ඤප්තිය කියන එක කොහොමද? වැටි පඤ්ඤප්තිය කියලා කියන එක ඒකත් පඤ්ඤත්තිය කියලා කියන්නේ ඒත් යම්කිසි ක්‍රියාවක් තමයි. එයා ඒ යම්කිසි දෙයකින් ඉස්මතු වෙනවා. එයා කරන්නා එයාගේ තිබෙනා ගුණයක් මුල් කරගෙන ඉස්මතු වෙනවා. අපි හිතමු ඉස්සලා කියවෝ ඥානවන්තයයි උගත් මිනිසෙක්. එතකොට නිය උගත පඬිතයා, ඥානවන්තයා, වීරියවන්තයා, සද්ධාවයි සද්ධාවන්තයා. ආන්න ඒ වගේ ඒ ගුණාමයේ ගුණ ස්වභාවයකින් අර ක්‍රියා ස්වභාවය. අර ඉස්සෙල්ලා අපි කිව්වේ මොකක් හරි ක්‍රියාවකින් මුල් වෙනවයි කියලා. දැන් මේකේ තියෙන්නේ ගුණ ස්වභාවයකින්. දැන් මේ මිනිස්සයා හරීම සිසිල් හදවතක් ඇති, හරීම හොඳ මිනිසෙක්. ඉතින් මෛත්‍රී කියන ගුණේ තියෙනවා. මෛත්‍රී ගුණය මුල් කරගෙන එයා ප්‍රකට වෙනවා. මයාගේ තිබෙන වීරියවන්ත ගුණේ මුල් කරගෙන යා ප්‍රකට වෙනවා. එතකොට ඒකට ඒ ගුණය මුල් කරගෙන ඒ ස්වභාවය එයාගේ තිබෙනා වූ ජීවිතයේ ලක්ෂණයක් මුල් කරගෙන දානවා, පැනවීමක් කරනවා, නමක් දානවා. ඒකට කියනවා මොකද්ද? ප්‍රඥාත්තිය කියලා. මේක තේරුණාද? මම
හිතේ සාමාන්‍යයෙන් දැන් අපි ජැක් ගහතුම මේක ප්‍රඥාත්තිනේ.
ඔව්. පඤ්ඤප්තිය. ඒවත් පඤ්ඤප්තිය. ඒවත් ගස් කියන්නේ ප්‍රඥප්තිය. ගෙවල් දොරවල් යම්කිසි ප්‍රමාණයක යම් කිසි ප්‍රමාණයක මේ තියෙනවා නම් වස්තු දාන්න පුළුවන් වචන ප්‍රමාණයක් තියෙන නම් ඔක්කොම කලේ මේ පංච උපාදාන ස්කන්ධය නිසාමයි. දැන් තල් ගහක් හැදෙනවා. තල් ගහක් තියෙනවා, ඒ කිට්ටුවෙන් පොල් ගහක් හැදෙනවා. ඉතින් ඒ තල් ගහ කියන්නේ මට පස්සේ හැදිච්ච හින්දා උඹ පොල් ගහයි කියලා. ඔයකට තල් ගහ කියන්නේ කවුද කියලා? පොල් ගහ කියන්නේ කවුද? පංචස්කන්ධයක් ගිහිල්ලා ඔකේ වැටිච්ච ගමන් එයා තමයි දාන්නේ ඔකට නම්. එහෙමනේ මේ අර මුහුදේ ඉන්න කූරයියෝ කියලා જાතියක්. උන් දන්නේ උන්ට කූරයියෝ කියනවා කියලා. නේද? කවුද ඒ කරලා තියන්නේ? මේ ගුඩින් යන කට්ටිය තමයි. ඒගොල්ලනේ දැන් ඒ ඉන්න මාළුව කවුරක් දන්නේ මේ මම ඇවිල්ලා මේ ඈ කල්මසාය ඈ මං ඇවිල්ලා කරවලයාය එහෙම මොකක්වත් දන්නේ නැහැ ඈ මේ මෙහි ඉන්න කට්ටිය තමයි ඒ ගිහිල්ලා දැන් බලන්නක මේ වැඩේ කරන තාලේනේ මේගොල්ලෝ ගිහිල්ලා ඒ නන් දානවා ඒගොල්ලෝ සාමයෙන් ඉන්නෙත් එහෙ අදිවචන පද එහෙම වැඩිපුර වැඩ කරන්නේ නැති හින්දා එහෙම තිබුණා නම් ඒගොල්ලොත් ගෝරි වෙනවා නේ. එහෙම තමයි. දැන් මිනිස්සුන්ගේ අන්න ඒ වගේ මේ මිනිස්සුන් කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධවල මේ අදිවචනයට යන අදිවචනයේ ගිහිල්ලා ගැට ගැහෙන තාලේ. ඒකට ඇලුම් කරන තාලේ. ඒකේ පටලැ වෙන තාලේ. ඒකේ හින්දා මේ නැහෙන මැරෙන තාලි අදිවචනයයි නිරුත්තියයි සහ පඤ්ඤත්තියයි ඔය තුන මේ වෙන මොකක්වත් කරන්නේ ගස් ගස් වලට නම් තියාගන්නේ හුළඟ හුළඟට නම් තියාගන්නේ නැ ඒ වගේම ගිවල් දුර්වලියවට නම් තියාගන්නේ නැ මේ හැම එකක්ම කරන්නේ පාරත්තොටක් හැම එකක්ම ඒ නම් තියන්නේ කවුද පංචස්කන්ධය තමයි නම් තියන්නේ. ඒක නිසා හැම වෙලාවෙම මේ අදිවචනය ඊළඟට නිරුත්‍ය අදිවචනපත නිරුත්‍යපත පඤ්ඤත්තිපත මේ ඔක්කොම කරකැවෙන කොහෙද ඔක්කොම පංච උපාදස්කන්ධයේ ආශ්‍රිත සංඥාවේ. ඔය සංඥානේ. ඔය නිකන් යම්කිසි මාත්‍රානේ. ඉතින් ඔය වගේ තියෙන හැඩවැඩ හින්දා තමයි අදිවචනේ නිරුත්‍ය පඤ්ඤත්ති කියලා කියන්නේ. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි දෙකම යොදන්න පුළුවන්. හැබැයි පංච උපාදානස්කන්ධය තමයි යෝග වැඩි කරන්නේ මේ දැන් පංච උපාදානස්කන්ධය තමයි ඕවට මේ ඇලින්නේ බැඳින්නේ නැමෙන්නේ නැත්තම් මේ දැන් අපි හිතමු රහතන් වහන්සේලා මොන නම කිව්වත් එහෙම මේ අර ලෝකේ ව්‍යවහාරයක් තියෙනවනේ. ලෝක විවහාරයේට ඔය ඉන්නව ඇරෙන්න නැතුව මේ ඌවට අගයක් දීලා ඉන්න පිටසක් නෙවෙයිනේ. දැන් මේක අපිට ප්‍රයෝජනවත් වෙනවා. තවත් තියෙනවා ඔකට එක්කාස් වෙලා යන කොටසක්. මේ තියෙනවා ස්පර්ශයේ සම්පස්සේ ගැන කියන්නේ මොකක්ද? ඒ සම්පස්සේ පටික සම්පස්සේයි ඈ අදිවචන සම්පස්සේයි පටික සම්පස්සේයි. මොකක්ද අදිවචන සම්පස්සේ කියන්නේ? මොකක්ද පටික සම්පස්සේ කියන්නේ? අදිවචන සම්පස්සේ කියලා කියන්නේ මේ දැන් මේක අරමුණු කරනවනේ. දැන් මේක අපිට මේ කොහේයි ගැටෙන්න ඕන. කියන්නේ ස්පර්ශ කරන්න ඕන. මේකට යොමු වෙන්න ඕන. සමහර ඒවා තියෙනවා සමහර ඒවා තියෙනවා. දැන් මේ අදිවචන සම්පස්සේ කියන එක ඇවිල්ලා අපිට අතින් අල්ලන්න බෑ. එහෙම බෑ. අදිවචන සම්පස්සේ නිකන් හිතට තමයි හැංගෙන්නේ. ඒක ඇවිල්ලා මේ මනෝද්වාරිකයි. මනස තමයි ඒක ගිහිල්ලා පේන තියක් හරි දැන් මනෝද්වාරික සිත් වලින් මේ අල්ලන්න පුළුවන් ඕනෑම දෙයක්. ඕනෑම සංඥා නාම ඒවා දෙයක් අල්ල ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා දැන ගන්න පුළුවන් ඔය ඔක්කොම තියෙන චෛතසික නාම ඔය ප්‍රඥප්තිය ඔක්කොම ටික ඇවිල්ලා ඔය මනෝද්වාරික සිත් වලින් තමයි දැනගන්නේ. ඒක නිසා මේ අදිවචනය කියන එකත් ඔය සංඥා කෑලි ගිහිල්ලා අපිට අතින් අහුවෙන්නේ අල්ලන්නත් බෑ අහුවෙන්නේත් නෑ. හිතින්ම ඉතින් ඔය හිතාගෙන නතර වෙන එකක් තමයි තියෙන්නේ. මේ අහවල් එක්කිනා කියලා හිතින්ම හිතාගෙන නතර වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි සමහර දේවල් තියෙනවා ඒවා මේ පංච ද්වාරික අරමුණු වලින් ගැටෙන්න ඕනේ. පංචද්වාරයකට කියනවා මේ දැන් බාහිරට ගිහිල්ලා හැපෙන දේවල්ට කියනවා රූප වලට එහෙම රූප ශබ්ද නේද. ඒ වෙවිලා ඒ පංචද්වාරයෙන් ගන්න අරමුණු හරහා අපි හඳුනා ගන්න දේවල්ට කියනවා පටිගය. ඒ පටිගය කියලා කියන තරහ නෙමෙයි ස්පර්ශේ පටිග සම්පස්සේ කියලා කියන්නේ මේ එකට හැපීම. ඒ හැපීම ආධාර කරගෙන හේතු කරගෙන මුල් කරගෙන මේ හඳුනා ගැනීමටයි. ඒ වගේ ධර්මයක් තියෙනවා හිතින් හිතා ගන්න දේවල්. ඒව නම් තේරෙනවා. පටිඝ සම්පස්සේ කියන එක නම් ඔහොම කිව්වන් පස්සේ තේරෙනවා. අමාරුම දේ තමයි මොකද්ද? අදිවචන සම්පස්සේ කියන එක ඇවිල්ලා මනසින්මනේ තියෙන්නේ. මනසේමයි තියෙන්නේ ඔක්කොම. ඔය අදිවචන කියන ඒවා ඔය නම් ඔක්කොම ඇවිල්ලා ශබ්ද කෑල්ලක් විතරයි තියෙන්නේ. ඒ ශබ්දයේ තිබෙන්නා වූ මේ අර ප්‍රඥා ඒකේ නම් කෑල්ල හැම වෙලාවෙම අහුවෙන්නේ මොකටද? මනසට. මනෝද්වාරිකයි. ඒ නිසා අදිවචන සම්පස්සයයි පටිඝ සම්පස්සයයි කියලා දීකුත් ඔය මේ කියලා. හොඳයි. දැන් මේ වෙලාවේ අපි මේ මම මේ වෙලාව දක්වාම මේ පොඩි පොඩි ධර්ම කරුණු ටිකක් අපි මතක් කළා. දැන් අපි දැන් මේ කරන්නේ භාවනා වැඩසටහනක් නේ. මේ භාවනා වැඩසටහන් වලදී කතා කරනකොට සීමාවල් තියෙනවා. සීමාවල් කියලා කියන්නේ ධම්ම ටොපික්ස් තියෙනවා. ඒ වගේ මාතෘකාවල කතා කරනකොට ධර්මයේ ගුවන් පස්සේ දෘෂ්ටි ගැන කතා කරන්න පුළුවන්. මෙලෝ පරලොව නානා ප්‍රකාර දේවල් කතා කරන්න පුළුවන්. ඒ දේවල් කතා කරන සමහර ඒවා තියෙනවා අපි කරන මේ වැඩේට පත්‍යම් වෙන්නේ නැති. බන තමයි. හැබැයි පත්‍යම් වෙන්නේ. ඒ වගේ දේවල් වලින් අපි ටිකක් මේ වෙලාවේ පරිස්සම් වෙන්න ඕනේ. මේ වෙලාවට කතා කරන්න හොඳ කතා තමයි කතා 10ක් දේශනා කරා බුදුරජාණන් වහන්සේ නේ. දේශනා කරන්නේ අනුමත කරන අප්පිච්ච කතා, සන්තුට්ටි කතා තියෙනවනේ, පවිවේ කතා, අසංසග්ග කතා එහෙම තියෙනවනේ. ඒකේ තියෙනවා මේ විරිය කතා, මේ සමාධි කතා, පඤ්ඤා කතා, වීර්ය කතා හරීම හොඳයි. මේකට සමාධි කතාව හරියට ගැලපෙනවා. සමාධි කියන්නේ මොකද්ද? මම හිතන්නේ ඔය එක වෙලාවක ඇහුවා සමාධි මගෙන් සමාධිය කියන එක හඳුනාගන්නේ කොහොමද කියලා. සමාධිය. ඊට පස්සේ නුවණ. ආන්න ඒව ප්‍රයෝජනවත් වෙනවා අපි කරන මේ ඊ타මාත්ම උතුම් මානසික මනෝමය උත්සාහ දරලා කරන්නා වූ මේ වැඩසටහනට. මේ ඒ අතර මම මේ අපි තීරුම් ගනිමු මෙන්න මේ කරුණු තුන. සිහිය කියන්නේ මොකද්ද? නුවණ කියන්නේ මොකද්ද? හිත කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? කරුණු කීයක් කිව්වද? ඉස්සෙල්ලා මම කිව්වා අදිවචනය කිව්වා, නිරුත්තිය කිව්වා, ප්‍රඥප්තිය කිව්වා. ඒ කරුණ තුනට ඉස්සර වෙලා මම තව කිව්වා කොටසක්. මොකද්ද? පංචස්කන්ධය කිව්වා. ඊට ඉස්සෙල්ලා මම කිව්වා තව ඈ එන්නේ ඒ ඉස්සෙල්ලා කිව්වේ ධම්ම කියන එක, අර ප්‍රඥාව, වීරිය, සද්ධාව ආදී දේවල්. ඊළඟට දැන් මම කිව්වා මොකද්ද අපි දැනගන්න ඕනන්නේ? සතියයි සිහිය කියන්නේ මොකද්ද? නුවණ, ප්‍රඥාව කියන්නේ මොකද්ද? සමාධිය, මේ හිත කියන්නේ, විඥාණය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකක්ද? ඔව්. මෙන්න මේ ටික අපි දැනගන්න බලන්න. මොකද්ද සිහිය කියන්නේ? සිහිය කියන්නේ මොකක්ද? සිහිය කියන්නේ යොමු වීම. සිහිය කියන්නේ යොමු වීම. ඒ යොමු වීම මේ එකක් තියෙනවා, ෆ්ලෝ එකක් තියෙනවා. ඒක මානසිකාරයක්. හැබැයි සිහිය කියන එක ඇවිල්ලා හරි ක්ලියර්. ඒක අකුසල් පැත්ත යන්නේ නැහැ. ඒක කුසල් පැත්ත විතරයි යන්නේ. මේ සිහිය කියන එක යොමු වෙන්නේ ලෝභයක් නැති, ද්වේෂයක්, මෝහයක් නැති ඒරියා එක බලන් යනකොට තමයි මේ සිහිය යොමු වෙන්නේ. සිහිය කියන එක යොමු වීම වුණාට ඒ සිහිය කියන එක තනියෙන් යොමු වෙන්නේ නැහැ. දැන් බලන්න, සිහිය යොදන්න කියලා කියනවා. ආනාපාන සතියේ ආස්වාසයට සිහිය යොදන්න කියනවා. ආස්වාසයට සිහිය යොදපු ගමන්ම ඒක ආනාපාන සිහිය වෙනවා. ආස්වාස ප්‍රස්වාස සිහිය වෙනවා. ඒක අනිත් පැත්තට හරවපු ගමන්ම ආස්වාස ප්‍රස්වාස වෙනවා. ඒකට යොදපු ගමන්ම ආස්වාස ප්‍රස්වාස සතිය වෙනවා. ආනාපාන සතිය වෙනවා. එතකොට ආනාපාන සතිය යන්න මේ සතිය කියන ධර්මයට එතෙන්ට තනියෙන් යන්න බෑ. තනියෙන් පවතින්න බෑ. සතිය ඇවිල්ලා සතියේ තිබෙන මාත්‍රු ස්වභාවයක් තියෙනවා. ඒක ඇවිල්ලා සතියේ තිබෙන සතියට තනියෙන් ඉන්න බෑ. එයා එන්නේ වෙනත් එක්කෙනෙක් එක්කයි. හැබැයි මම ප්‍රධාන වැඩ කොටසක් කරනවා. ඒ සතියේ එන්නේ තවත් එයත් එක්ක ළඟ ඉන්න කෙනෙක් ඉන්නවා, කිට්ටුවෙම ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට කියනවා, ඒ ධර්මයට කියනවා මේ නුවණ කියලා. නුවණ කියලා කියන්නේ මේ සිහිය. මේක තේරෙනවද? තේරෙනව නේද? සිහිය කියන එක හරවනවා විතරයි. හැබැයි සිහියට බලන්න බෑ. ඒක ඇවිල්ලා කණ්ණාඩිය ෆ්‍රේම් එක වගේ හරවනවා විතරයි. හැබැයි බැලීම බෑ. බැලීමට තියෙන්න ඕනේ සිහියත් එක්කම ඈඳිලා බැඳිලා එකට ආපු නුවණ තියෙන්න ඕනේ. නුවණට එන්න බෑ. නුවණට එන්න බෑ. නුවණට බලන්න පුළුවන්. නුවණට ඕන දැනක්, ඕන දෙයක් දකින්න හොඳට ඒ මට්ටමට දකින්න බලන්න පුළුවන්. හැබැයි නුවණට බෑ, මේ ගමන් බිමන් බෑ. ඒක නිසා සිහිය කරන්නේ, සිහිය අරමුණට යන්නේ අරයා එක් කරගෙනයි. කවුද? නුවණ. සිහිය හැරෙන්නේ අරකට නුවණත් එක්කම. සමහර වෙලාවට අපි ඕක ගැන කතා කරනකොට යම් කිසි තැනක සිහිය ඉන්නවා නම්, තියෙනවා නම්, පවතිනවා නම් අනිවාර්යයෙන්ම එතන නුවණ ඉන්නවා. නුවණ තියෙනවා. යම් කිසි තැනක නුවණ තියෙනවා නම්, වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම එතන සිහිය තියෙනවා. ඒක නිසා කතා කිරීමේදී අපි සමහර වෙලාවට සිහියට මුල් තැන දීලා කතා කරනවා. සමහර වෙලාවට අපි නුවණට මුල් තැන දීලා කතා කරනවා. එතකොට මේ සිහියයි නුවණයි දෙක තනියෙන් ඉන්න බෑ. ඒ දෙන්නට තනියෙන් ඉන්න බෑ. ඒ සිහියයි නුවණයි දෙක එක තව එනවා මේ ඒ දෙන්නට උපකාරක ධර්ම. දැන් ස්පර්ශයෙන් දුනේ. වේදනාවෙන් දුනේ. ඒ ඔක්කොම මණ්ඩලයේම ඉන්නේ විඥානයත් එක්කයි. විඥානයත් එක්ක තමයි ඉන්නේ. මේ සමහර වෙලාවට අපි කියනවා මෙන්න මෙහෙම. සමහර වෙලාවට කියනවා හිතින් දකිනවා කියලා. සමහරට කියනවා අපි ඔක හිතින් බලනයි කියලා. සමහර වෙලාවට අපි කියනවා සිහියෙන්. සිහිය යොදන්න සිහියෙන් බලන්න. සමහර වෙලාවට අපි කියනවා මේ ඔක නුවණින් දකින්නේ කියලා කියනවා. එහෙම තියෙනවනේ. බලන්න ඒක කියන්නේ මේ අර හිතින් දකින්නේ කියලා කිව්වන් පස්සේ ඇත්ත වශයෙන්ම හිතට තියෙන්නේ උඩින් පල්ලෙන් බැලීමක් විතරයි. මේ විඥානය කියන එකට අරමුණ උඩින් පොත්ත දැනගන්න පුළුවන්. සංඥාවේ උපකාරයත් එක්ක පොත්ත දැනගන්න පුළුවන්. හැබැයි මේ විඥාණයට ඊට වඩා යමක් කරන්න බෑ. විඥාණයෙන් කරන්නේ වටපිටාව තියෙන මතුපිට ස්වභාව දැකීම විතරයි. විඥාණය ඇවිල්ලා නිකම්ම නිකම් ග්ලාස් එක වගේ. විඥාණය කියන්නේ කියලා නිකම්ම නිකම් ග්ලාස් එක වගේ. ඒ දැන් අපි ඇහි කණ්ණාඩියක් දැම්මන් පස්සේ ඒ කණ්ණාඩියේ තියෙනවා එක හරියක විශේෂිත දර්ශන පතයක් තියෙනවනේ. විශේෂිත දර්ශන කෑල්ලක් තියෙනවා. ඒ විශේෂිත දර්ශන කෑල්ලෙන් අර සාමාන්‍ය කණ්ණාඩියෙන් පේනවට වඩා පෙනීමක් තියෙනවා. නේ ආන්න ඒ වගේ හැබැයි විශේෂිත පෙනීමයි සාමාන්‍ය පෙනීමයි දෙකම තියෙන්නේ කණ්ණාඩි ග්ලාස් කැලිනේ තියෙන්නේ. ආන්න ඒ වගේ මේ විඥාණයේම බැඳිච්ච විශේෂිත ගුණ විශේෂයක් දර්ශන විශේෂයක් දකීම් විශේෂයක් තමයි ප්‍රඥා චෛතසිකය කියලා කියන්නේ. ඒක නිසා හිතයි එහෙම නැත්නම් විඥානයයි ඊළඟට සිහියයි ප්‍රඥාවයි ඔක්කොම මේ යම්කිසි ආරම්මණයක් සම්බන්ධයෙන් වැදගත් කටයුත්තක් භාවනාවක් වගේ කරනකොට වැදගත් කටයුත්තක් කරන්න යනකොට යන්නේ ඔක්කොම ගෲප් එකේ යන්නේ. ඔක්කොම ගෲප් එකට යන්නේ. යනවා කොහොමත් 25න් එහා යනවා. 25 කියලා කියන්නේ 32 33 34 වැඩි වෙන්න ඒ කට්ටිය වැඩි වෙන්න ඒ වැඩි හොඳයි. දැන් සමහර වෙලාවට මෙහෙම එක්කුත් තියෙනවා. මේ සිහිය තියෙනවා පොඩ්ඩක් මේ යන්යන් තැන්වලදී සිහිය ඉනවනයි දෙක පොඩ්ඩක් පස්ස ගන්න තැනුත් තියෙනවා. ඒක නිසා ඒ වෙලාවට පොඩ්ඩක් ඒකිට කියනවා ඥාන මේ විපයුත්තයි කියලා කියනවා. ඒ කියන්නේ ඥානෙ නැහැ. ඒ වෙලාවට පොඩ්ඩක් අනිත්‍ය ඇවිල්ලා. මේ දෙන්න ඇවිල්ලා නැහැ. සමහර වෙලාවට අර හිතේ තියෙන්න ඕනේ මේ සෝමනස්ස ගතියේ ප්‍රීතිමත් ගතියක් තියෙනවා. අර කට්ටියක් ඇවිල්ලා නිකාම වැඩ කරනවා තේ එකක්වත් දෙන්න ඒගොල්ලෝ සතුටු කරන්ඩ කතා බහ කරන කවුරුවත් නැහැ. ඒ වගේ ප්‍රීතිචෛසිකේ නිදි. ඒ වගේ අවස්ථාවට කියන සෝමනස්සය නැහැ කියලා. ඒක නිසා කියනවනේ ඒ වෙනුවට ඇවිල්ලා තියෙන නිකාම නිකන් ඔය බලාගත්ත ගම බලාගත්ත මිනිස්සු ඉන්නවනේ වැඩ කරනට උපේක්ෂාව ඇවිල්ලා හොයේ ඉන්නවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක නිසා උපේක්ෂා සහගත වෙනවා සමහර වෙලාවට. සමහරලාට සෝමනස්ස සහගත වෙනවා. සමහරලාට ඥාන සම්පයුත් වෙනවා. සමහරලාට ඥාන විපයුත් වෙනවා. ඔය වගේ දේවල් තියෙනවා. අපි වැඩියෙන්ම අපි දැන් කාරණා කීපයක් කතා කරන්න කිව්වා. මොකද්ද? සිහිය කියන්නේ කුමක්ද? නුවණ කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? අනිත් එක මොකද්ද? සමාධිය. සමාධිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. සමාධිය
සිහිය කියන්නේ සතිය කවසනේ නෙවෙයි. දැන් වහන්සේ
ඒකට අපි පස්සේ කියමුද උත්තරේ. මේක මේ ට්‍රක් එකකින් පණී කියලා. මේ ඊට පස්සේ තියෙනවා මොකක්ද අපි කතා කරන්න ගියේ? සම්මා මේ ඔව් ඔව් දැක්කද පයින්ද ගියේ සාලේ? සමාධිය කියන එක. සමාධිය කියන එක ඇවිල්ලා තියෙන්නේ මේ එකක්. ඒකේ තියෙන්නේ මෙහෙමයි. මිනිස්සු ගෙදරට ගොඩ වුණායින් පස්සේ ආපු ගමම යනවා තේ එකක් අබුන්නේ. එහෙමකක් තියෙනවා. ආපු ගමම ආවා මොකක්ද අර ලියුම් බෙදුවා වගේ ගියාද? ඉන්නේ කිව්වට ඉන්නේ. පොඩ්ඩක් තේ එකක් බොන්න කිව්වට ඉන්නේ. සමහර වෙලාවට එනවා ඇවිල්ලා පොඩ්ඩක් මේ වචනයක් දෙකක් කතා කරලා යනවා. එමින්නන් වෙනස. හැබැයි ඉන්න බෑ කියලා යන්නේ. සමහර වෙලාවට ඇවිල්ලා මේ ආපු එක කාලෙකින් ආවේ ඒ නිසා මේ තේකුත් බීලා යනවා. කිව්වන් පස්සේ එහෙම මේ ඉන්නවා. ඒ තේකක් එහෙම බීලා යනවා. හැබැයි වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. සමහර වෙලාවට ඇවිල්ලා පොතක් පතක් උත් බලාගෙන කතාවකුත් දාගෙන ඉඳලා කෑම වේලකුත් කාලා යනවා. එහෙම අවස්ථා තියෙනවනේ. ඒ වගේ අපේ සමහර ලාට එහෙම නෙවෙයි. සමහර ලාට යවා ගන්න අමාරුයි. මේ පැනපතියන් ඉන්නවා. අදරයන් නෙවිලා. එක දවසක් මේ ඉන්න කියලා කිව්වොත් නේ මම මේ සතියේ නිමවන්න. ඒ වගේ තියෙනවා. දැන් මේ කිව්වේ මේකටයි. අපේ හිත යම්කිසි ආරම්මණයකට පටල කරායින් පස්සේ එයා වැඩි වෙලාවක් එතන ඉන්නේ නැහැ. දුස්කාරා ලියුම් බෙදුවා වගේ පැන. ඉන්නේ නැහැ. සමහර වෙලාවට ඒ ආරම්මණය හොඳ අගයක් දීලා වටිනාකමක් කියලා ගියන් පස්සේ පොඩ්ඩක් වෙලා ඉඳලා බැලනවා. එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ තව වෙලාවට නියම් ටිකක් වැඩිපුර ඉඳලා තේ එකක් බීලා යනවා වගේ ටිකක් වෙලා විනාඩි 5ක් විතර ඒ ආරම්භණේ ඉඳලා හිමීට මේ ගෙදරින් ඉන්න අයට කියන්නේ නැතුව බැලයන්. හැබැයි එහෙම දින මිනිස්සු කියන්නේ නැතුව ඉන්නවනේ. මේ හිටියා මේ ගිහිල්ලා. ඒ වගේ හිත ආරම්භණයට ගියයින් පස්සේ ඒකේ ඉන්නේ නැතුව එයා යනවා. සමහර ලාට ආරම්භණයට ගොඩ වුණාන් පස්සේ ඒකේ හොඳට එහෙම ඉඳලා ඊට පස්සේ බලපදියන් වෙලා හොඳට ඒ භාවනා ආරම්භණිය වැඩනට පස්සේ ඊට පස්සේ ඒකේ පොඩි සතුටකුත් විඳලා කෑම වේලක් කාලා කියලා වගේ ඊට පස්සේ හිමීට පස්සේ යනවා. සමහර වෙලාවට තියෙනවා ඒ ගියයන් පස්සේ එයා ඒකේ හිත හොඳට ඒක තැන් වෙලා සමාධිගත වෙලා නිකන් හොඳට නිකන් රැක් රාත්‍රියක් සන්තෝෂයෙන් නිින්දකින් ගත කරන්න වගේ සමාධියට ගිහිලා ධානයක් අතර එහෙම රිංගගෙන ඉඳලා හොඳට ඉඳලා යන. දැන් තේරෙනවනේ. දැන් මේකේ තියෙන්නේ මේ හිතේ තියෙනවා ගතියක් අරමුණකට යොමු වුණාට පස්සේ ඩිංගක් වෙලා ඉන්නේ නැතුව ගොඩක් වෙලා ඒකෙම ඒක ඇස්සේ තියෙන ඒවා කරගෙන ඉන්නවා. ඒ වගේ ගෙයක් අස්සට ගියයින් පස්සේ යම්කිසි කෙනෙක් ඒ ගෙයින් එලියට යන්න නැතුව ඔකේ ඉන්නවා වගේ මේ හිතේ තිබෙන සිහිය නුවණ මේ විඥාණය මේ කියන ස්පර්ශය ඒ ධර්ම ටික යම්කිසි එක අරමුණකට එක රේන්ජ් එකකට දැම්මයින් පස්සේ ඒකෙම ඉන්න වැඩිපුර ඉන්න එකඟ වෙන ගතියට කියනවා ඒකේ වැඩිපුර ඉන්නවට කියනවා වෙන එකකට යන්න නැතුව මොකද්ද සමාධිය කියලා. ඒකට කියනවා චිත්තස්ස ඒකග්ගත අයං සමාධිය කියලා තමයි කියන්නේ. හිතේ එකඟ බව. මේ ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ ආනාපාන සති සමාධියේ අපි එදා කිව්වා නේද? දෙකක් කිව්වා නේද? ආනාපාන සති සමාධියේ තියෙන්න ඕන ආනාපාන සති සමාධිය. ඒකේ සමාධි වර්ග දෙකට කඩන්න පුළුවන්. ඒකක් තමයි ආන සමාධිය සහ පාන සමාධිය. ආස්වාස සමාධිය ප්‍රශ්වාස සමාධිය. ඒ දෙකම එකට යොදුනන් පස්සේ දෙකේම තියෙනවා නම් තමයි ආශ්වාස ප්‍රශ්වාසයවත් ආනාපාන සමාධිය වෙන්නේ. දැන් හිත මේ දැන් මෙහෙමයි මනුස්සයෙක් ගියක් අසර ගියයින් පස්සේ ඒ මනුස්සයා ඉන්දෙවක පුටුවෙම වාඩි වෙලා නිකන් ගල් පිළිම වගේ ඉන්නේ නැහෙනි. පොඩ්ඩක් ඔය යනවනේ නේද? පොඩ්ඩක් ඒ කාමරයකට යනවා, ඉස්සරහට එනවා, ආය වාඩි වෙනවා, නැගිටිනවා, එහෙම තියෙනවනේ. ඒ වගේ මේ හිත ආරම්භන එකකට දැම්මයින් පස්සේ එයා ඒකේ අස්සෙමයි ඉන්නේ. ඒකට එළියට එන්නේ නැහැ. හැබැයි කොහේ ගියත් ඒකේ අස්සෙමයි. දැන් ආස්වාස ප්‍රස්වාස වල බලන්න, ආස්වාස ප්‍රස්වාස වල මුලින් ඉඳලා අග දක්වා දකිනවා. ඒ මොන හේක දැක්කත් ආස්වාසයට අයිති කැලලකයි ඉන්නේ. ප්‍රස්වාසයේ මුලින් ඉඳලා අගට දකිනවා. ඒ මුකේ හිටියේ මොන කැලල දැක්කත් එයා ඉන්නේ ඒකේ අයිති කාමරයකයි. ආස්වාස ප්‍රස්වාස කරනකොට ඒකේ සියුම් තැන් දකිනවා. ඒ සියුම් තැන් කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ තියෙන පුඩි කාමරයක්. ඒකේ ගුරුසු ගතිය දකින. ඒත් ඒකේ තිබෙනා වූ ගතියක් ගුණයක් දකින. ඒක නිසා ඒකේ ආස්වාස රැල්ලේ මොන හැඩ වැඩ මොන දිගපළල මන මන බල බලා හිටියත් ඒ කොහෙද ඉන්නේ? ආස්වාස ප්‍රස්වාසයේ හින්දා ඒකට කියනවා ආනාපාන සති සමාධිය කියලා. මේක තේරුණාද? එතකොට මේකේ හිතා ගන්න හොඳ නැහැ. මේ නිින්ද ගියා වගේ මොකක්වත් වෙන එකක් දැනෙන්නේ පෙනෙන්නේ නැතුව ඒකෙම ඉන්නවා. මෙලෝ සංසාරයක් නැහැ කියලා එහෙම සමාධි නැහැ. එහෙම වෙනවා අර බ්‍රහ්ම ලෝකයේ ඉන්නා වූ එහෙම වෙනවා එකක්. ඒ තමයි ධානයක් ලබාගෙන ඉහළ ධාන තලවලට ගියාන් පස්සේ ඒක වෙනවා. ඊට මෙහා පැත්තේ ඒකග්ගත සමාධියේ බලව සමාධිය තියෙනවා. දැන් ආකාසානංචයන සමාධියේ අහස් සංඥාව නිවිතර නිවේ. ආකාසානංචායතනය කියන සමාධියේ අහස් ගතිය විතරයි තියෙන්නේ. ඒත් මේ අහස නෙවෙයි. දැන් අපි හිතනවානේ මේ අහස දිහා බලලා මේ අහස නෙවෙයි. ඒක පංචම ධානයේ ගිහිල්ලා භාවනා ආරම්භණයෙන් මේ භාවනා ආරම්භණයේ තුලින් සඤ්ඤාවක් වැටෙනවා. අහස් සඤ්ඤාව දාලා ඒකින් ඇතිවෙච්ච සඤ්ඤාවේ තමයි අහස් සඤ්ඤාවේ තමයි ඉන්නේ. දැන් අපි මේක කොච්චර හිතුවත් මේක කොච්චර හිතුවත් ආකාස සංඤ්ඤායතනෙ ගන්න බෑ. ඒක ගිහිල්ලා භාවනාවේ පස්වෙනි ධානයේ ධාන ආරම්භණයට ගහපු එකෙන් තමයි ඒක මතුවෙලා. හොඳයි. ඊට පස්සේ දැන් මේක තේරුණා නේ? දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒවත් ඉතින් මේ මහත්යව එවන එකක් ප්‍රශ්නයක්. ඔව්, ඒ ප්‍රශ්නේ මහත්යා මිච්ඡා සමාධිය කියලා කියන්නේ මොකද්ද කියලා. මිච්ඡා සතිය කියලා කියන්නේ මහත්යා මේ සතිය නැතිකමටම තමයි මිච්ඡා සතිය කියලා කියන්නේ. අකුසල පැත්තේ මානසිකාරය තියෙනවා. ඡන්දේ තියෙනවා, මානසිකාරය තියෙනවා. හැබැයි සතිය කියන එක නෑ. හේතුව සතිය කියන එක මේ ආපු ගාමම ඒකේ නරකේ දකිනවා. ආපු ගාමම එතකොට කුසලයක් වෙනවා. ඒක නිසා කවදාකවත් මේ දේශනාවේ විරුද්ධත්වය මේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න සමහර තැන්වලදී විරුද්ධ ධර්මයක් මතු කරලා පෙන්නනවා. සමහර වෙලාවට නැතිකමම විරුද්ධ ධර්මයකට කියනවා. දැන් ඒක හරියට කියනවනේ මේ ඔක ධම්මචක්කපවත්තන සූත්‍රෙත් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ චේතු විමුක්තියක් හදා ගන්නවා. ඒකට කියනවා අකුප්පා චේතු විමුක්තිය කියලා. අහලා තියෙනවනේ. කියන්නේ නැවත චංචල වෙන්නේ නැති, වෙනස් වෙන්නේ නැති චේතු විමුක්තියක් බුදුරජාණන් වහන්සේට ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ඒක ගැන කියන්නේ කොහොමද කියන්නේ දස්සනං සම්යුද්ධපාදේ අකුප්පා මේ චේතු විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝ කියලා කියනවා. එතකොට අකුප්පා මේ චේතු විමුක්ති. එතකොට අපිට හිතෙනවා එහෙනම් කුප්පා චේතු විමුක්තියකුත් තියෙන්න ඕනේ. දැන් මේක ඇවිල්ලා අකුප්පායගනේ. අකුප්පා කියලා කියන්නේ නැවත වෙනස් වෙන්නේ නැහැ. සරණේ වෙන්නේ නැහැ. කුප්පා චේතු විමුක්ති කියලා જાතියක් නැහැ. අනේ ඒ වගේ තැන් තියෙනවා මේ වචනේ පාවිච්චි කරාට. දැන් මේ මිච්ඡා සතිය කියලා කියනවා. මිච්ඡා සතිය කියන එකෙන් මිච්ඡා සතිය කියලා කියන්නේ සතිය නැතිකම තමයි. සමහර
වෙලාවට
අලෝභ දෝෂ මොහ එලා හේතු කිව්වම ඒක දෙපැත්ත තියෙනවා. තියෙනවා. හේතු වල තියෙනවා. හේතු තියෙනවා ලෝභය තියෙනවා අද්වේෂය තියෙනවා මෝහය තියෙනවා නම් අමෝහය තියෙනවා එහෙම තියෙනවා සමහර වෙලාවක තියෙන සමහර වෙලාවක් නෑ සමාධිය ඉන්නේ නැති සිහියේ අඩුකම තියෙනවා වීරියේ අඩුකමක් තියෙන ඒවා එනකොට හරි වීරිය ඈ
ඈ ගන්නවා කියලා හිතනවා
දැක්කේ මෙතන කියන්නේ මේ කායික වීරිය නෙවෙයි අර මේ මේ හිත සිහිය යොදන්ට නිරෝගීව පවත්වන්න පුළුවන් හිතේ හයිය ඒකේ රඳවගෙන ඉන්න පුළුවන් හිතේ හයිය තියෙන්න ඕන ඒකට තමයි මේ මේකේ වීරිය කියලා කියන්නේ වීරිය කියලා කියන එක කායික නෙවෙයි. වීරිය කියලා කියන්නේ මනසේ ආරම්මණයට යොමු කරගෙන හොඳට හෙල්දි පවත්වන්න පුළුවන් මානසික ගතියට තමයි කියන්නේ.
දැන් සක්මන් භාවනාව කරලා වාඩි වෙනවා හොඳටම ආව ආනාපාන හැම ඉන්න බැරි තරම් පිට මෙතන ඉන්නේ කොහොමද ඉන්නේ නැහැ ප්‍රශ්නේ කිච්චි
හැබැයි දැනින් ඔය මේ භාවනාවේදී ඔය වැඩේම තමයි ගැලපෙන්නේ. ඉස්සලා සක්මන් කරලා පැයක් පස්සේ වාඩි වෙන්න ඒ පැයක් හිටින අතර ගමන විනාඩි 15ක් භාවනා කරත් ඇති. ඕක ඉතින් එයා අඩුතරමේ මේ කැක්කුම ඉඳ බැරි හරියට තේරුණා නේ. ඒකත් ඉතින් දිනුවක් තමයි. මේ සක්මන් මේක අහන්න බැරි වුණා සක්මන් භාවනා කරයින් පස්සේ අපේ මහත්මෙන් යෝගි පිරිස වාඩි වුණානේ ඒකේ මේ මම ඒ වෙලාවේ පස්සේ ඇහුවේ නැත්te එතකොට ඒකට කල් ගන්නවනේ මම හිතාගෙන හිටියා මේ වෙලාවේ අහනවයි කියලා මොකද්ද උනේ හොඳයි සක්මන් කරලා භාවනා කරන වාඩි වුණාන් පස්සේ ඒකේ තියෙනව නේද මේ පහසුවක් තියෙනව නේද ඒක නිසා ගොඩක් සක්මන් කරන්න
ඕන
ඒකත් තියෙනවා වෙනවා ඇයි එහෙම කිව්වනේ උපනිෂද් සූත්‍රයේ ඉඳා කිව්වනේ මේ වැඩේ මේකයි කියන්නේ ඒක නිසා හරියටම මේ මම ඇත්ත වශයෙන්ම ක්‍රම තුනක් කියලා දුන්නා ඒ ක්‍රම තුනක් දුන්නේ ඔක්කොම මේ වයස ප්‍රමාණයත් සලකලා ඒ කියන්නේ ඒක වයසක බැලන්ස් නැත්තම් එහෙම ඊට පස්සේ අමාරුයිනේ කරන්නේ. ඒකින්ද ඒ අයට ප්‍රයෝජනෙට ගන්න පොඩ්ඩක් අර ෆාස්ට් එක මම කියලා දුන්නා. එකක් තමයි ලෙෆ්ට් ඇන්ඩ් රයිට් වම දකුණ කියලා. ඊට පස්සේ අර ඔසවනවා තබනවායි කියලා එක කියලා දුන්නා. මේ ඊළඟට හොඳටම මේ හොඳටම තියා පණ තියන ඉන්න ඒ අයට දරන්න පුළුවන් අයට අර මේ ස්ලෝ මෝෂන් ඒක හොඳට වැඩ කරනවා.
අපි ඒක සංයෝජනකමක් නැහැ මිශ්‍රල කරලා කරනවා නැහැ.
පුළුවන් පුළුවන් ඉස්සෙල්ලා ටික වේගෙන් කරලා ඊට පස්සේ
මම කරේ ටිකක් දෙවෙනි එකයි තුන්වෙනි එකයි වගේ. දෙවෙනිකින් පටන් අරගෙන ඒ දෙවෙනිකින් කියන්නේ උසරා ප්‍රතිමනෝ කියන එකෙන් කරලා ටිකක් ස්ටඩි වෙනකොට අනිත් එකට ගියා වයසක උනාට.
ඒක මේ අර මුචක් අර මේ වම දකුණ එකයි අර ඒ ඒ විදිහට පොඩ්ඩක් ඉක්මන් කරා. එතකොට ඒ හරියනවා. එහෙම එහෙම තමයි. තව ඈ මනෝමය මනෝමය එක එක කෙනාගේ හැටි හැටියට පාට වෙනස් වෙනවා. පතන්න යන්න හොඳ නැහැ. ඔය සමහරවට කියන්න කියන්නත් ඉප්පයි කියලා. ඒ කියන්නේ ඒකට මිනිස්සු හොයනවා ගැන. වැඩිපුර යන්තම් අර දේශනාවේ තියෙන පොඩ්ඩක් කිව්වට ඒකේ අර මේ වැඩි විස්තර මම දුන්නේ නැත්තේ. ඊට පස්සේ මේ ඒක අජංචා ආඳුරන්ට ගිහිල්ලා අජංචා ස්වාමීන් වහන්සේ මේ ඉන්නේ අර තායිලන්තේ ඊස්ට් එකේනේ. ඒසන්නසේගේ අර මේ කාම්බෝජ බෝඩරේ පැත්තේනේ තියෙන්නේ. ඉතින් ඒසන්නසේ බණකට කියලා ඔය මේ ඔය භාවනා සමාධි ආලෝක හැදෙනවනේ. විදර්ශනාවෙත් හැදෙනවා. සමාධියත් විදර්ශනාවෙත් හැදෙනවා. සමාධි භාවනාවෙත් හැදෙනවා. ඉතින් මේ ඒ හාමුදුරුව කෙනෙකුට මේ ඔකට ආසාවක් හැදෙනවා. ඊට පස්සේ කියලා දෙන මට මේ මේක ආවේ නෑ. ඉතින් දැන් මේ හාමුදුරුව දැන් භාවනා කරනවා මේ සමාධි මේ ආලෝකේ නෑ. ඉතින් එළිය කොහොමද ගන්නෙ කියලා එළිය බලන්නේ කොහොමද කියලා අහලා තිනවා. ඊට පස්සේ ඒ සන්නසෙන් කීප ගණක් කියනවා ඒ සන්නස කියලා දෙනවා බැංකොක් යන්නේ කියලා. එළිය බැංකොක් ලයිට් වෙඩින් ඒක හිත බලන්නේ අර ඒ කියන්නේ අර යාන්ත්‍රන්ට අර මේ ආසාවක් ඇති වෙනවනේ. හැබැයි තියෙන බව දැනගන්න ඕනේ. මහත්ය කියපු නිසා තව එකක් කියන්නයි එකට. ඔහොම දේවලු තියෙනවා කියලා දැනගන්න. පුළුවන්. සක්මන් භාවනාවේදී මේ සක්මන් කරනකොට හොඳට පැහැදිලියාවක් හැදෙනවා. ඒ වගේ සාමාන්‍ය කෙලෙස් නැත් කෙලෙස් ඔය මේ කාමච්ඡන්ද නීවරණ ධර්මයන්ට බැට දෙන එකක් නෙවෙයි වැඩි සිද්ධ වෙන්නේ. එතකොට ඒ නීවරණ ධර්ම අයින් වෙනකොට හිතේ හැදෙනවා මේ හිතේ හැදෙනවා ප්‍රසන්න ආලෝකමත් ඇති හැදෙනවා. එහෙම වෙනවා. ඒක විදර්ශනාවෙත් සිද්ධ වෙනවා. විදර්ශනාලෝකයේ සිද්ධ වෙනවා. සමතේදී ඒ මේ ආරම්මණය පැහැදිලිවම හැදෙනවා ඒක. ඒක නිසා මේ එහෙම තියෙනවා. අපේ මනසෙත් තියෙනවා මේ හිටපු ගමන්ම මේ ඇත්තක පියාගත්තන් පස්සෙත් නේ සමහරට සන්තෝෂයක් ඇති වුණාන් පස්සේ කෙනෙකුට යන්තම් එක්තරා ගානකට ඇති වෙන්න පුළුවන් ඒක. ඒ කිව්වේ මෙන්න මෙහෙමයි ඒකේ ඉන්නේ. ආස්වාස ප්‍රස්වාස මේ ඒක කියන්නම් මේක ඉවර කරලා. නැත්තම් ඒක පැත්තකට ට්‍රැක් වෙනවා. තව දැන් අර ආනාප මොකද්ද සක්මන් භාවනාව කිව්වනේ. සක්මන් භාවනා කරාට පස්සේ හැම එක්කෙනාට කොහොමද මේ ඒක හොඳට වැඩ කරාද?
කපුල් බරක් නුනේ සන්නන්ද මේ අර අත මෙහෙම තියන් ඉඳලා පස්සේ මේ කරාට ටිකක් යනකොට දැනුනේ අද්දේ බර දෙපැත්තෙන් ඇල්ලලා තියෙනවා හොඳට බර දැනෙනවා.
ඔව්. එහෙමත් දැනෙනවා. ඒකත් ඒකේ ඒකේ නෝටිස් එකක් තමයි. හිසේ පටන් දෙපතුළු දක්වාම යම් යම් දේවල් සිද්ධ වෙන ක්‍රියාකාරී හැම එකක්ම එහෙම වැටෙනවා දැනවල කමන්නේ.
ඉතින් ඒ පොඩක් හිතුණා මේ සක්මන් භාවනාවම මේ අවබෝධ කරගන්න දෙයක්ද කියලා. මොකද අපි නිකන් ඇවිදින මට හිතෙච්ච දේවල් ගැන වැරදියි. මේ අපි සාමාන්‍යයෙන් ඇවිදිනවා අනන්තවත් තොන්තර අපි නිකන් දුකක් නෙවෙයි ඇවිදිනවා කියන එක නේද? ලොකු වැඩක් කරනවා නෙවෙයි ඇවිදිනවා. නමුත් ඇත්තටම මේක අවධානයෙන් යොමු කරන සිතයට මේ විදිහට භාවනාව පුදේ ඇවිදිනකොට එනවා. ඇවිදීමම පවා මොනතරම් දුකක් අපිට දැනෙන්නේ නැත්ද කියලා කුළු උස්සනකොට මේ වෙන දේවල් ලකු සුඛම් මේ ඇතුලේ දුවන දේවල් වාදේ මේ ඔක්කොම දැනගෙන මේ ඔක්කොම හැම වෙලෙම සිද්ධ වෙනවා. අපිට නොතේරෙන මොනසුමත් කරලා තියෙන නොතේරෙන කම නිසා කියලා. ඔබතුමා කිව්වා වගේම මුලින් දැනුනේ නැහැ මේ හේතුව. අපි ඒක යන සානස් කිව්වා වගේ ටිකක් වෙලා ගියාට පස්සේ මේ ඔක්කොම නිකන් විදෙන ගැතේ.
දුකයි. එහෙම දැන් අනිතික අපි හොඳට තේරුම් ගන්න ඕනේ, හිතේ දරා ගන්න ඕනේ. සක්මනේදී රහත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්නයි කියලා. සක්මනේ රහත් වුණා. අර එක ස්වාමීන් වහන්සේ නමක් මේ හරියටම හොඳට සිහි වඩලා ඊට පස්සේ මේ අර ගෝල බාලයන්ට කියලා තියෙනවා රහත් වෙලා නැද්ද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ සවනන්සට විසතුරු දේවල් කරන්න පුළුවන්. හැබැයි පෘථජ්ජනයි. රහත් වෙලා නැහැ. ඊට පස්සේ සවනන්සේ මේ ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් හැටියට මේ ලෝකය පිළිගන්නවයි කියන කතාවක් කියලා තියෙනවා. ඊට එතකොටත් ඒ ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. ඔකේ එහෙම කතාවක් තියෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉරක් ඇඳලා තියෙනවා. සක්මනේ ඉරක් ඇඳලා හරියට සක්මන් කර කර ගිහිලා තියෙනවා. හරියට ඉර පාස් කරනකොට රහත් වෙනවා. අහලා දෙනවද? තියෙනවා. සක්මන් කියනවා කියන සක්මනේදී එක්කෙනෙක් නෙමෙයි ගොඩාක් රහත් වෙලා තියෙනවා. අනිත් එක තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවට සක්මන හොඳට අල්ලලා යනවා. නැවති කරන්න ඕනේ. සියලු සත්‍යෝ එක පදයක් කරගෙන සියලු සත්‍යෝ සූපත්තේවා කියලා ලෝකේ වටේ තමා වටේ පිරිච්ච සත්‍ය අරමුණු කරගෙන ඒ හැඟීම දාගෙන යන්න ඕනේ. කරණීයමෙත සූත්‍රයේ තියෙනවා තිත්තං චරන් නිදින්නව සයනෝ හරියට හරි වැඩ කරනවා. ඒ වගේ තියෙනවා. එතනද? සක්මනේ මෛත්‍රී.
මෛත්‍රී නහත්.
කායානුපස්සනාව. දැන් අපි කරන්නේ ආද කායානුපස්සනාව.
මෛත්‍රී ආරම්භනේ රහත්
වෙන්නේ. මෛත්‍රිය ඉස්සෙල්ලා සමාධිගත කරලා ඊට පස්සේ සමාධිය අස්සට බහැලා තමයි විදර්ශනා කරන්නේ. සමාධිය තියාගෙන තමයි විදර්ශනා කරන්නේ. එහෙම එකක් ඒකෙ
තියෙන්නේ.
නෑ. බෑනේ. ඉතින් මේක ඇවිල්ලා කායානුපස්සනාවයි අරක සමාධි භාවනාව. ඊළඟට මොකක්ද කිව්වනේ දැ? මිස්සුණා නේද දෙකක් කියලා. සක්මනේ දුක තේරෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න දෙකක් ඇහුවා නේ. මොකක් හරි කියන්න ගියානේ ඉතින්.
අර වීරය නම් මට තවද අර මුල විනාඩි 15ේදී සෑහෙන ලාට ගොඩක් දවස් ගියා අතහැරලා දාන්නා.
ඔව්.
ඒක එහෙම අල්ලගෙන වීරයෙන් ගියොත් ඊට පස්සේ ඉන්න පුළුවන් අවස්ථාවක්
තියෙනවා. එහෙම තියෙනවා. එහෙම තමයි. හරියට අර ඒ කියන්නේ ඒකේ සක්මනේ පදමට එනකොට ඒකින් අයින් කරනවා. ඒ ඒකයි. ඒක අසාර්ථකයි. හොඳ නෑ. මොකක් හරි මේ අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ මේ එතකොටයි. පාම් පුච්චන උනත් අර කියන හොඳට අනණ්ඩ කියලා කියනනේ. මේකෙත් හොඳට අර එතෙමිට කියලා හොඳට ඇනෙන්න ඕනේ. එතකොට තමයි මේ අසක්මන මානසිකාර්ය පදංගට එන්නේ. අපිට දුක තේරෙනවා. මේ දැන් මේක මේ මේක කොහොම හරි මේක මෙනෙහි කරන්න ඕනව නේද කියලා එහෙමත් හිතෙනවා. වෙන කවුරුත් මෙනෙහි කරලා දෙන්නේ නැහැ නේ. මේක කොහොම හරි කරන්න වෙන සිහියේ හිටින්නෙත් නැහැ. ඒකට සිහියට දැනින්නෙත් මහා අන්තිම අප්‍රසන්න මේ දෙයක් දැනින්නේ බරක් තෙහෙට්ටුවක්. ඒ දුක මතුවෙලා එන තරම් දුක්ඛ සත්‍ය කියලා තේරෙනවා නම් ඒකත් හොඳයි. හැබැයි එතන වෙන්නේ මහත්තයා මේ වීරියයි ප්‍රීතියයි මදි. මේ මේකට මේක මේ මේ මේක ඇවිල්ලා මේක අද්දවන්න මේ භාවනාවේ දාන්න මේකට ඕනේ මේ වාහන වලට අර රෝද වලට දානවා මේ ග්‍රීස් කියලා જાතියක්. ඒව නැති වෙච්ච ගමම්ම ගරගර ගන්නවා. එහෙමනේ ඒ දැම්ම ගමම්ම කිසි සද්දයක් නැහැ. එතකොට හරියට කැරකෙනවා. මේකට අවශ්‍යයි ඒ වගේ මේ අර හිති ප්‍රසාදනීය ගතිය පැහැදීම මේ ප්‍රීතිමත් ගතිය අවශ්‍යයි. ඒ වගේම අවශ්‍යයි මේ වීරියත් අවශ්‍යයි. එතකොට මේක හරියට යනවා. දැන් ඔය ඉස්සරහට අද්දලා යනවා. ඔය බුදු ගුණෙම කරලා මෛත්‍රියම දාන්නේ ඒ ටික මේ පොඩ්ඩක් අර අර වාහනයක් පාරට දාන කොටත් දාන වතුර බලනවා නේද? තෙල් තියෙනවද කියලා බලනවා, ඔයිල් බලනවා. ඒ පොඩ්ඩක් මේක දාලා ගියන් පස්සේ සැකයක් නැතුව යන්න පුළුවන්. පූර්ව කෘත්‍යය තියෙන්නම ඒ වගේ මේ මනසට ශක්තිය හැද. අනිත් එක ඉතින් පූර්ව කෘත්‍ය අපි කරන්නේ කොහොම? extra මට්ටමකට සමහරවිට පූර්ව කෘත්‍ය එක එක හඳුරන්නේ මේ වචනේ දෙකයි සමහරට තියෙන, සමහරට අපිට වඩා වැඩියෙන් තියෙනවා. ඉතින් අපි එක්තරා ප්‍රමාණයකට තමයි කරන්නේ.
සමහර සීලයක් පූර්ව කෘත්‍යයක් විදිහට ගන්න බෑ මොකද?
පුළුවන්. සීලේ පූර්ව කෘත්‍යය හැටියට කරන්න පුළුවන්. සීලේ එහෙම කරන දේවල්
තියෙනවා. සීලේ නැති වුණොත් සමාධියට ගන්න පුළුවන්.
සීලේ නැති වුණොත් එහෙම මේ මෙහෙමයි වැඩි. මේ මනස කියන එක ඇවිල්ලා හරි පුදුමයි. හරි පුදුම. ඒකත් එක්ක වැඩ කටයුතු ගනුදෙනු කිරීමේදී තමයි තේරෙන්නේ මේක මෙහෙම වෙනවද කියලා. මිනිසෙක් මේ මං කරුණු දෙකක් කියනවා. අපි නොසලකා හරින දේවල් සහ ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙල්බර්න් එක්කෙනෙකුට මේ ගියත් තිබුණා. ඒ මිනිසයා මේ ඉස්සරහා මේක තේරුම් ගන්න හොඳට නංගම් කියන්නේ සිද්ධිය කියන. ඒකත් බණ. එයා මෙහි තියෙනනේ ටෙලිෆෝන් සහ ටෙල්ස්ට්‍රා තියෙනනේ. ඉස්සෙල්ලා මම ගත්තා එක කම්පැනි එකකින්, මම හිත ගවර්න්මන්ට් ගත්තා මේ ටෙලිෆෝන් එකක් ගත්තා. ටෙලිෆෝන් එකේ ආව දිගට හරහට කතා කරා. ශ්‍රී ලංකාවට කතා කරනවා, හැම තැනටම කතා කරනවා. මේකේ බිල නැග්ගා. ඊට පස්සේ ටෙලිෆෝන් කැපුවා. දුන්නේ. ඊට පස්සේ ටෙලිෆෝන් කපලා දුන්න. මෙයාට දැන් ටෙලිෆෝන් නැහැ. අර සෙල්ෆෝන් පොඩ්ඩක් තියෙන එකකින් තමයි ඒකත් වියදම් වැඩිනේ. ඕම කියලා දැන් වගේ නෙවෙයි. ඒ කාලේ ටිකක් වැඩි කාලේ. පස්සේ මෙයා මොකද කරේ? ගිහිල්ලා ඉල්ලුවා දුන්නේ නැහැ. කිව්වා මේක ගෙවන්න දෙන්නම් කියලා. ඊට පස්සේ මොකද කරේ? මෙයා ඒකින් අයින් වෙලා කිව්වේ නැහැ. ඊට පස්සේ ටෙල්ස්ට්‍රා ගියා. නෑ නෑ ඔප්ටසි ඒකට ගිහිල්ලා මේ ඒකෙන් ඉල්ලුවන් පස්සේ දුන්නා අරක ගිවි නෑ ඊට පස්සේ දැන් මෙයා මෙහෙම කටයුතු කරගෙන යනවා කටයුතු කරගෙන යනකොට මේ කොහොම හරි ඔහොම ඉඳලා දැන් මහින්ද ගෙවන්න නැතුව අවුරුද්දකමාරක් හිටියා මෙයාගේ කවුරු හරි කෙනෙක් අන්තරා වුණා ලංකාවේ ලංකාවේ අන්තරා වුණාට පස්සේ මෙයාට කිව්වා මේ ඉක්මනට එන්න කියලා ඊට පස්සේ මොකද කරේ බෑග් ටේ බැඳගෙන ඊට පස්සේ දැන් මෙයා ගියා ගිහිල්ලා ඊට පස්සේ ගිහිල්ලා බෝඩින් පාස් එක ගන්න යනකොට කිව්වා වාට යන්න දෙන්න බෑ මේ පේමන්ට් එකක් ගෙවන්න තියෙනවා ටෙලර් සර්පිර කියලා යන්න දෙන්න බෑ කිව්වා ඊට පස්සේ දැන් බලන්න යා මෙච්චර කාලයක් මේක ඇස්සේ රැඳලා හිටියා මතුවෙච්ච තැනක් ආවා ඊට පස්සේ මොකද කරේ යාළුවෙකුට කතා කරලා එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ඒ පේමන්ට් එක ගෙනල්ලා ගෙවලා ඒක ඊට පස්සේ ගිව් බවට ඒක මේ එයාපෝට් එකට ෆැක්ස් කරාට පස්සේ බෝඩින් පාස් එක දුන්නා තේරුණානේ වැඩ ඔන්න ඔය එකක් අපි කොතන හරි ගැට ගැහෙන තැනක් තියෙනවා මිත්‍රිගල ආරණ්‍ය හිටියා සරණතිස්ස කියලා ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේ මේ හොඳට සිල් රැකෙන බොහෝම හොඳට ගුණවන්ත හොඳ හාමුදුර කෙනෙක්. ඒ සානස් යනවා මේ කෝච්චි යනවා. ගම්පහින් නැගලා මහද කොළඹට යනවා කෝච්චි. නැත්තම් ගම්පහින් හරි වේයන්ගොඩින් හරි නැගලා යනවා කෝච්චි කොළඹට. යනකොට ගත්ත ටිකට් එකක්. ඊට පස්සේ ආව කෝච්චි නැවතුවා නැග ගියා කොළඹට ගිහින් බැස්සා බැස්සන් පස්සේ යනවා තියෙන සෙකන්ඩ් ක්ලාස් එකට තියෙනවා සෙකන්ඩ් ක්ලාස් එකෙන් තමයි බැස්සේ දැන් ටිකට් එක ඊට පස්සේ මේ තමන්නේ ආවනේ කියලා ඉතින් ටිකට් එක ගන්න තියෙන ෆස්ට් ක්ලාස් මේ තර්ඩ් ක්ලාස් තුන්වෙනි පන්තියේ ටිකට් එකක් කරන දෙවෙනි පන්තිය ආ ඉතින් ඒක ඉතින් එතරම් කොහොමද කොළඹ ගියා ඒ වැඩේ කරගත්තා ඉතින් ඒකේ අමතක කරලා දාලා ගියා ඊට පස්සේ සනස භාවනා කරනවා දැන් බොහොම කල භාවනා කරනකොට එක අවස්ථාවක භාවනා කරගෙන යනකොට මේ සමාධිය පොරබදලා සමාධිය අරගන්න යනකොට මේ කාවණ හිද ආවිල්ලා වද දුන්නා තුන්වෙනි පන්තියේ ටිකට් එකක් අරගෙන දෙවෙනි පන්තිය ගියා. හිතක් නැහැ. හිත නැහැ. හැබැයි කරපු වරද අතන ෆික්ස් වුණා. හිතේ ටග් ගාලා print වුණා. ඒක යට ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ අවුරුද්දක්මාර ගිහිලා ආරණ්‍යයට ගිහිලා භාවනා කරනකොට තමයි භාවනා ආසනයේදී තමයි තුන්වෙනි පන්තියේ ටිකට් එකෙන් දෙවෙනි පන්තියට ගියා කියන එක හිතට කතා කරේ. සමාධිය දුන්නේම නැහැ ඉන්නේ. ඊට පස්සේ ගිහිල්ලා එතකොට මාතර පඬිතුමාඳුර හිටියා ඥානාරාම ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියනවා කිව්වට පස්සේ ඥානාරාමඳුර කිව්වා මේ ඔක සමාධිය ගන්න බෑ ඔකේ ඒකින්ද ගිහිල්ලා මේ දායක මහත්තයෙක් එක්ක ගිහිල්ලා ඒක මොකද්ද රේල්වේ අධිකාරියට ගිහිල්ලා කොමසාරිස්තුමාට කියලා ඒකේ ගෙවන්න තියෙනවා නම් යම්කිසි දඩයක් ඒක ගෙවලා එන්න කියලා එහෙම පුළුවන් හොරක් හිතක් නැහැනේ හොරිතක් නැතු කරපු දේවල් වල වරද වුණාට ඒක මම ගෙවන්න පුළුවන් ඊට පස්සේ ගිහිල්ලා ඒ කියලා අවල් දවසේ මෙහෙම වුණා ඒක නිසා මේක හරියට මානසික වශයෙන් කරදරයක් ඒකින්ද මට මේකට ගෙවන්න ගාන කියන්න අපි ගෙවන්න කැමතියි කියලා ඊට පස්සේ කිව්වන් පස්සේ කිව්වා මේ මම රජයේ නිලධාරියෙක් හැටියට මට තේරෙනවා වැඩේ ඒක නිසා ඔබ වහන්සේ ගෙවිමින් නිදහස් කරනවායි කියලා ඊට පස්සේ ගත්තේ නැතුව හරි එදායින් පස්සේ තමයි සමාධිය හරි කි සීලය කියන එක හරි පුදුමයි. හරිම පුදුමයි. අපිට මේ අපි නිකන් අමතක කරලා නිකන් නික්ලික් කරලා අතහැරියට ඒක print වෙලා තියෙන තැනක. ඒකේ ඉස්සරහට යාගන්න බෑ ඒ නිසා PU සීලයක් අවශ්‍යයි අපිට වැඩි කරන්න.
ලොස්සන්
ආයතින් සංවරය කියලා එකක් තියෙනවා. භික්ෂුන් වහන්සේගේ සීලයයි ගිහි අයගේ සීලයයි විදි දෙකයි. භික්ෂුන් වහන්සේට සමාදන් වුණායින් පස්සේ උණා උණාම මුළු ජීවිතේම එකයි. ගිහි අයට එහෙම නෑ. ඒ ගිහි අයට තියෙන්නේ මොකක් හරි වරදක් වුණා නම් නැවත ආයක නොකරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව නැවත අවංක අදිෂ්ඨානයෙන් යුක්තව සමාදන් වෙන්න. එතන ඉඳලා අපි යෝ. ඊට පස්සේ ඒක ගැන හිතන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒක දැන් කිරිලා ඉවරනේ. ඒක ඇවිල්ලා ඒ පීරියඩ් එකේ කිරිලා ඉවරයි. දැන් ඕක භික්ෂුන් වහන්සේ නමක් වගේ නෙවෙයි. දැන් මේ ඇවිල්ලා තියෙනවනේ එක සීලයකට තියෙනවනේ. ඒක ගැන හිතලා කම්පා වෙනවට වඩා ඊට පස්සේ ඊට වඩා තියෙන්නේ මේ මෙතනද කොන්සන්ට්‍රේට් කරන එක. ඒකින්ද අනිත් එක හිතට ආවන් පස්සේ ඒක අතීතයයි කියලා දැන් අපි හිතමු අර අපි මොකක් හරි ගිහි කාලේ හාමුදුරු කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා කවුරු හරි ගිහි කාලේ වරදක් කළා තියෙනවා නම් ඒක දාන්න ඕන නේ අතීතයේ තිබෙසක ඒක ආපස්සට ඇද ඉන්න හොඳ නැහැ. භාවනා කරන්න ගියන් පස්සෙත් ඒ ගිහි ජීවිතේ මුල් කාලේ වගේ නෙවෙයි පස්සේ ආවන් පස්සේ හඳුනාට පස්සේ ඒක සම්පූර්ණ අමතක කරන්න. ඒකට මට දෙන්න පුළුවන් මෙන්න මෙහෙම පොඩි මතක් කිරීම. අඟුලිමාල මහරහතන් වහන්සේ ඊට පස්සේ අර තව හිටියන්නේ අර මේ මිලක්ක කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියානේ. ඒ සාන වැද්දෙක්නේ. ඒ වැදි ස්වාමීන් වහන්සේ බොහෝම මහන්සි වෙලා ඊට පස්සේ උත්සාහයෙන් වැඩ කටයුතු
කරන්නේ.
යට කරන්න
පුළුවන්.
අලුගෝසු අය කතාව තියෙනවා. ඒ සිද්ධියක් මිලක් හාමුදුරන්ගේ සිද්ධිය තියෙනවා. ඊට පස්සේ ඔය අඟුලිමාල මහරහතන් වහන්සේ අනිත් එක මේ ඔය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට ඇවිල්ලා ඉන්නේ ඔක්කොම ගෙවල් වල ඉඳලා සීල් රැකපු අය නෙවෙයි. එහි බැරි හින්දා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහි පුදුවන් නම් ආයේ එන්න ඕනේ නැහැ. හරි වටිනවා. ඒ අනිත් එක සතුටු වෙන්න ඕනේ නෙවෙයි මම මේ විදිහට චින්තනයක් හැදුණනේ. මට මෙහෙම චින්තනයක් හැදුණනේ මම මෙහෙම කෙනෙක් මගේ හිත මට පුළුවන් වුණානේ මේකෙන් වෙනස් කරගන්න. මම දැන් එතනයි මෙතනයි මගේ චින්තනයේ තිබෙන වෙනස්කම කොහොමද කියලා වෙන කෙනෙක් කියන්නට වඩා තමාටම පුළුවන් යම්කිසි මේ ඇසස්මන්ට් එකක් දාන්න. ගුරුවන් ඒකේ තියෙන දැන් අපි වුණත් හිතෙනවනේ අනවජ්‍ය සුඛී කියලා දැන් හිතලා හොඳට සතුටු වෙන්න
පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ දන්නේ නැතුව ගියේ
බැස්සේ දැනගෙන.
නෑ.
වද දුන්න හැබැයි ඒ මේ උපසම්පදා සීලේ වෙනස්. උපසම්පදා සීලේ තියෙනවා ගෙවන්නේ කියලා නදන කරොත් එහෙම මොකක් හරි ගෙවන්නේ කියලා. ඒකේ අර අදිෂ්ඨානීය යුක්තව නිවැරදි කරගත්ත ගමන් ඒකත් print වෙනවා හිතේ. ඊට පස්සේ කාය මේ කෙරෙන අවස්ථාව ආපු ගමන් තමම මග අරවනවා. හොඳයි. එහෙම පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට තමයි පිරිසුදු කරන්න බැරි අවස්ථා තියෙන. එතකොට නික්ල කරන්න තියෙනවා. අපේ තියෙනවා මේ ආපත්‍ය දේශනාව කියලා එකක් තියෙනවා. ආපති දේශනාවේ කරන්නේ තමන්ට ඒව කරන්න පුළුවන් ඒවා තියෙන බැරියව තියෙනවා. ඒවා බැරියව නොකරම ඉන්න ඕනේ. කරන්න හොඳම නෑ. ඒක සීලේ තියෙන පණ ජීව ශක්තිය. අනිත් ඒවා තියෙනවා මේ ආපති දේශනාවෙන් පුළුවන් මේ ඇවැත් ඉස්සලා පුළුවන් මේ ඒකේ හිත අවංකත්වයට හැබැයි අවංකවම කරන්න ඕනේ. ඒකේ එහෙම එකක් තියෙනවා. අනිත් එක තමයි මේ අපි හැම වෙලාවෙම මම අවංක කෙනෙක් මම කවුරුවත් රවට්ටන්නේ නැහැ බුරු කියන්නේ නැහැ මම වැඩකුත් නැහැ මම අවංක මගේ ජීවිතේ අවංකයි කියන අන්න ඒ ඒ සිතුවිල්ලේ ඉන්න ඕනේ. මේකේ විලාවේ
අපි වැඩසටහන මා ගන්න කිට්ටු එකච්චිට ප්‍රශ්න මොනවා තියෙනවද එකක් මේ ඔක්කොලා අහන්න කටි ගොඩාක් ඉන්නවා මේ චන්ද්‍රපිස් වාත්මිය ආර්මාත්මිය එහෙම කට්ටිය එහෙම ප්‍රශ්න තියෙනවා නම් අහන්න කිටි මේ කටි වෙලාව දිරුක් මාත්මයා නම් ප්‍රශ්න නැහැ කියලා තියෙනවා නිතයි නැහැ කියලා අපි නම් හිතන්නද සමාන චන්ද පිස්වන්ත මට ඇහෙන්නේ පොඩ්ඩක් ඉන්න මම මම මේ ස්පීක් එක මයික් මියුට් කළා මම යවන්න පොඩ්ඩක් හොඳයි දැන් කතා කරන්න මේ ස්පීක් එක මියුට් කරලා තිබුණා ඔය පැත්තේ වෙන සඳහන් අතර ගන්න දැන් කතා කරන්න චන්ද පිස්වන්ත
හරි වෙන වචනයක් අහන්න ඇත්තේ වෙන වචනයක් ඇහෙන්න
ඇත්තේ එහෙම එක දේශනාවක් උනේ නැහැ සඳ අපිස් මහත්මිය ඒක මේ සමාවෙන්න අපි මේ සද්දේ පොඩ ගන්න නිසා එහෙම එහෙම මේ දවල් දක්වච්ච අපේ නැති නේද
එහෙම ඔව් ඒක
රෙකෝඩින්
එක බලන්න පුළුවන්
ඔව් ඔව් රෙකෝඩ් වෙලා තියෙනවා අපි පස්සේ නැවත ඒක ශ්‍රවණය කරන්න අවස්ථාවක් ගමු ඔව් රොන්සන්නේ චන්දදසන් මහත්මිය මොනවද තියනවා දහන්න සේන මහත්තයා ඉස්ක එකෙන් ගිනන්න චන්දදසන් මහත්මිය චන්දසක් මහත්මිය බොහොම පිං ප්‍රශ්නෙට හොඳ ප්‍රශ්නයක් මේ අද්වචන සම්පස්සේ පටික සම්පස්සේ අපි මේකම සාකච්ඡා කරන නිසා උන්වහන්සේ වචනේ පොඩ්ඩක් අපිට හිතුණා ඒක කතා කරලා හොඳයි කියලා. නමුත් උන්වහන්සේ දැන් යෝජනා කරනවා ඒකට ගොඩාක් විස්තරාත්මකව කියන්න තියෙන නිසා අපි දන්නවා ඒක ගැඹුරු විශේෂයක්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ වෙනත් වෙලාවකට ගමු. කියන්නේ සමහරවිට හිතන්න ඉඳ වෙන්න පුළුවන් උන්වහන්සේ සුදුසුලව ගන්නේ. ඒක වෙන වෙනම වෙලාවක ගමු. නේ?
දැන් මේ.
ඔව් දැන් මොකද මේ? ඔව් හොඳයි. හැබැයි හොඳ ප්‍රශ්නයක් ඇවිල්ලා අපි කතා කරමු විශේෂයක් නිසා. හොඳයි. එහෙමනම් උපත්ති ප්‍රශ්න නැහැ කියලා හිතන්න වෙන සේන මාතෘකාවක්.
ඒක ඒක අහලා
තමයි. කවන්නද දිරු මාතෘකාවක්? ආ
මේ මේ බාවලා වෙන ප්‍රශ්නයක් කරුවා තමයි.
මෙහි ඔව් මෙහි දැන් අද කරේ ඇස් වහගෙන නේද කරේ මේ ඇස් වහගෙන කරන එකකුත් තියෙනවා ඒක ටිකක් හිමීට අපි මේ මහත්ය භාවනා කරනවා නේ
ඔව් අපි සාකච්ඡා කරන දේ
මොනවද කියලා අපි එහෙනම් ඒකත් දැන් කියන්නේ පස්සේ කියමුනේ
ඔව් මුදලු මහත්ය ප්‍රශ්නේ නම් බොහොම
අදාළයි
උන්වහන්සේ ප්‍රකාශ කළේ වඩා හොඳක් දන්නේ අන්නාසේ බාපේ අද අපිට භාවනා තුනක් කියලා දුන්නා සක්මන් භාවනා කරන විදි තුන්වෙනි ගැඹුරුම එහෙම නැත්නම් බොහෝ ඵලදායක තමයි ඇස් දෙක පියාගෙන අතුරම කරන්නේ අපි ගොඩක් දෙස් එකයි ඒ නිසා බුදුමාන කරන කියලා දක්න තියෙනවා නමුත් උන්වහන්සේ කරන විදි ආදී නැවතත් වෙනස් වෙලාවක අපිට කියලා දෙන්නටුව බුදුමා සාකච්ඡාවට තියෙන නිසාන් විතරයි හොඳයි හොඳයි
හොඳයි මේ එහෙනම් අපි අද දවසේ කටයුතු අවසන් කරමු. අර ඒ ප්‍රශ්න දෙකයි අර මහත්තයාගේ මෛත්‍රී දෙකයි ප්‍රශ්නේ අපි වෙන වෙනම ගමු. එහෙනම් මේ වෙලාවේ ගොඩාක් සන්තෝෂ වෙන්න පින්වත් ලලිත් දලුවත් මහත්තයා කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නැතුව බොහොම ධර්ම ප්‍රචාරක කටයුත්තක් මේ සිද්ධ කරන්නේ අපිත් එක්කාසු කරන මේ සියලුම කල්යාණ මිත්‍රයන් එක්කාසු කරගෙන මේ හමු වීමත් ඇත්ත වශයෙන්ම වෙන මොකක්වත් නිසා නෙමෙයි ධර්මය ආශ්‍රයෙන් තමයි මේ කතාව හමු වීම ඔක්කොම ධර්මයෙන් හමු වෙච්ච මුණ ගැහිච්ච පිරිසක් ඒ නිසා හොඳ භාවනා වැඩසටහනක් ධර්ම සාකච්ඡා වැඩසටහනක් හිතගෙන කතා කිරීමක් මේ තියෙන්නේ ඒ නිසා මේ විලාවේ උදේ පටන් මේ මොහොත දක්වාම සිත වෙහෙසවලා සමාධිගත කරමින් භාවනා ආරමුණුට හිත යොදමින් තමන්ගේ ශක්තිය යොදවා පුළු පුළුවන් හැට භාවනා කරා ඒ වගේම සක්මන් කරා මේ තුලින් උපදවාගත සියලු පින්බලෙන් සෑම දිනාටම සැනසෙල්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම විශේෂයෙන් අද මේ පින්වත් හසංග මහත්මයාගේ නෝනගේ පියතුමා එතෙන් අපි ආශිර්වාද කරන්නට එතුමා ඉතින් මේ රෝගී තත්ත්වයට පත්ලා තිබෙනවා. ඉතින් ඒ ආසංග මහත්මයාගේ ඒ නෝනගේ පියතුමාට ඒ මාමට ඉතින් අපි මේ උපදවාගත්ත පිරිසිදු නිරාමිස වස්තු එහෙම නැත්නම් ධර්මය මුල්කටගෙන මේ සිද්ධ කරලා උපදවාගත්ත සියලුම පිරිසිදු භාවනා මේ පින්බලයෙන් කුසල බලයෙන් ඊළඟට බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත අපරිමාණ ගුණ ආනුභාව බලෙන් ඒ පින්වත් ඒ මහත්මයාගේ මා ඒ නෝනගේ පියතුමාට ඊතා ඉක්මනින් නිරෝගී භාවයේ සැලසේවා ඒ වගේම මේ ජීවිතේට අවශ්‍ය පවතින අපල උපත්තරව කවරදර බාධක සියල්ල දුරු වේවා අවශ්‍ය කරන්නා වූ බෙහෙත් සියල්ලම කලට වේලාවට ලැබේවා ඊතා ඉක්මනින් නිරෝගී භාවයේ ලබාගෙන හොඳ සැපවත් ජීවිතයක් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්ට ඒ ප්‍රත්‍ය වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම හොඳ හැඟීමකින් අසංග මහත්මයා අපිට මතක් කළේ. ඉතින් හොඳ මේ වෙලාවේ පිංකම් කරනවා සිතුවිලි ශක්තිය හොඳයි. ඒ නිසා මෙහෙම කරොත් හොඳයි කියන කාරුණික මෛත්‍රී පූර්වාංගම අදහස හැඟීම අසංග මහත්මයාට ලැබුණා. ඒක සත්පුරුෂ හැඟීමක් අපි අගය කරනවා. ඒ නිසා පින්වත් ලලිත් මහත්මයාට හේතෙනු මේ මහත්ම මහත්මෙන් සෑම දිනාටම අද දවසේ උදේ පටන් උපදවාගත්ත පින් බලෙන් කුසල් බලෙන් පරම ශාන්ත වූ පරම සූක්තම පිවිතුරු වූ ඒ උතුම් ආර්ය සිත්තරින් අවබෝධ කරගත යුතු නිර්වාණ ධාතුව මේ කුසල් බලෙන් අවබෝධ වේවා. නිවන් පිණිස මේ භාවනා වැඩසටහන හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් අපි ගාථාවන් සජ්ජායනා කරලා දෙවියන්ට පින් දීලා දවස අවසන් කරමු. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. සෑම දිනාටම තිරුවන් සරණයි.
සම්සාර කරන් සම්මයි.
ඒගොල්ලෝ තින්නවා නේද?
දවසම නෝ දවසම කැටි
ඒකනේ
ඔය සෙට් එක දවසම කැටි.